හයි බුවන්, අදත් ටෝක්විච් චතුර සමග ඔබ එකතු වෙන්නේ. අපි අද ආරාධනා කරේ තවත් විශේෂම කෙනෙකුට. ඔබ දන්න මේ වැඩසටහන ඉතාමත්ම සීමිත පිරිසක් විතරයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව වසර 92ක පොදුරාජ මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ පදක්කමක් හිමි කරගත් සිව්වන ශ්‍රී ලාංකිකයාට අප ආරාධනා කළා. ඒක එහෙම කියනවටත් වඩා තවත් බොහොම ලස්සනට කියන්න පුළුවන්, ලෝකේ මීටර 100 තප්පර 10ට අඩුවෙන් දුවලා තියෙන්නේ 169 දෙනයි. ඒ 169 දෙනාගෙන් එක අයෙක් ලංකාවේ කෙනෙක්. ඒකත් ඔහු නැත්තන් නෑ අපිට. අපි අද කතා කරේ සම්බන්ධ වෙන්න මල්ල ක්‍රීඩක යුපුන් අබේකෝන් මහත්මයාට. අයිබෝන්, ඔබ පිළිගන්නවා.
අයිබෝන්,
මට මේ බොහොම සතුටුයි මේක දැක්කන් පස්සේ. මේ මෙහෙම අපිට ඉතින් අත ගන්නවත් අල්ලන්නවත් හම්බෙන්නේ නැහැනේ මේ වගේ දෙයක්. ඉතින් මේක සුවිශේෂී පදක්කමක්. ඒ වගේම මේක සුවිශේෂී වෙන්නේ ඇයි කියලා මීට වඩා තවත් කියන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි දැන් 169 දෙනානේ දුවලා තියෙන්නේ ලෝකේ තප්පර 10ට අඩුවෙන්. එතකොට ආසියාවේ කීයක් දුවලා තියෙනවද? දකුණු ආසියාවේ කීයක් දුවලා තියෙනවද දැන්ට මේ වෙනකොට?
සවුත් ඒෂියාවල එක්කෙනයි ඒ මම. ඒෂියාවල දුවලා තියෙනවා 10 දෙනෙක්. මම 10 වෙනියා. ෆාස්ටස්ම බැලුවොත් එහෙම මම 4 වෙනියා.
හැබැයි උනට ආසියාවේ ගොඩක් දුවපු කට්ටිය, ඒ කියන්නේ ආසියාවේ කියලා දිව්වට ඒගොල්ලෝ වෙන රටවල් වලින් ඇවිල්ලා දුවපු කට්ටිය. නමුත් මේ ඔරිජිනලි ලංකාවේ ජානවලින් ලංකාවෙන් ඉපදිලා නැත්නම් අදාළ රටෙන් ඒ රටේම ජාතිකයෙක් වෙලා දුවපු අවස්ථා අඩුයි නේද?
ඔව්, කටාර්වලදී ඕක තියෙනවා ඒ ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට කටාර්, බහරේන් වගේ රටවල් වෙන රටවල අය වාරගෙන ඇවිල්ලා දුවනවා තමන්ගේ පාස්පෝට් එක දීලා. ඉතින් එහෙම දුවපු කට්ටියත් ඉන්නවා ඒ පළවෙනි 10 ඇතුලේ, දුවපු 10 ඇතුලේ. ඉතින් ජපාන්, චයිනා වලින් පස්සේ මම තමයි එතන ඉන්නේ.
ආසියාවේ කට්ටියට බෑ කියලානේ කිව්වේ. අපේ ඒ ජාන නෑ මේ කලාපෙ දකුණු ආසියාවේ දැන් එකම එක්කෙනා ඔයයිනේ. එතකොට දකුණු ආසියාවේ කෙනෙකුට දුවන්න බෑ. ඒ ඇඟේ බොඩි ස්ට්‍රක්චර් එක නෑ කිව්වා. එහෙම හින් තින් නෑ කිව්වා. DNA නෑ කිව්වා. ප්‍රශ්න කරන්නේ
සවුත් ඒෂියාවල අයක එයාලා කිව්වේ මේ ළඟදී මේ මෑත කාලයේදී දුවන කෙනෙක් බිහි වෙන එකක් නැති වෙයි කියන එක තමයි එයාලා කිව්වේ. මොකද මේ අපේ ජාන ඉච්චර මේ ස්ට්‍රොง නැති ජාන නිසා අර මීටර් 100ක් තප්පර 10ක් දුවනවා කියන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි. කලින් කිව්ව විදිහටම ලෝකෙම දුවලා තියෙන 169යි. ඉතින් එහෙම බලනකොට අපේ කවුරුත් හිටියේ නැහැ. ඒෂියාවලටම ඉන්නේ 10යි. ඉතින් එතකොට සවුත් ඒෂියාවලටදී ඔක කවුරුත්ම නැහැ. ඒක නිසා ඒ කිව්වේ මේ කවුරුත් මේ ලංකදී දුවන එකක් නැහැ කියලා. නමුත් ඉතින් මම ඒක ඔප්පු කරලා තියෙනවා නැහැ අපිත් අපිටත් දුවන්න පුළුවන් කියන එක.
අපිටත් දුවන්න පුළුවන්. 1998 දී සුගත් තිලකරත්න මහත්මයා පදක්කමක් ගෙනාවට පස්සේ පොදුරාජ මණ්ඩලීය ක්‍රීඩා උල්ලක අවුරුදු 24කට පස්සේ තමයි ඔබ මෙහෙමනි පදක්කමක් ගේන්නේ. එතකොට දැන් මුලින්ම අහන්න පුළුවන්, එතකොට ඔබ කව්, ඔබ කොහෙද? ඔබ හිටියේ නෑනේ පේන්න. ඔබ එකපාරට එන්නේ. එහෙම ප්‍රශ්නයක් ඇහුවොත්?
ඇත්තට මම දැන් 2020 ඉඳලා තමයි මේ හැමෝටම පේන්න ගන්නෙ. ඊට කලින් මම ලංකාවේ ඇතුළේ ඉද්දි මම මේ සමස්ත ලංකා එතනින් මේ ස්කූල් මීට් එක මම වින් කරනවා. ඊට පස්සේ මම 2015 මං යනවා ඉතාලියට මගේ ප්‍රැක්ටිස් ටික කරන් යන්න. ඉතින් අවුරුදු 5කට පස්සේ තමයි මේ මම එන්නේ එළියට. ඇත්තටම මේ අවුරුදු 5 ඇතුළතදී ලොකු විස්තර ටිකක් තියෙනවා, කතාවල් ටිකක්. මොකද මේ ප්‍රැක්ටිස් වලට මම කෝච්ලා හොයාගෙන අමාරුවෙන් ආපු අවුරුදු 5ක් තිබ්බා. එතනින් පස්සේ මගේ අලුත් කෝච් එක එකතු වෙලා අපි ප්‍රැක්ටිස් පටන් ගත්තා. ඉතින් පළවෙනි අවුරුද්දේදීම මට සවුත් ඒෂියන් ෆාස්ටස් මෑන් වෙන්න හැකියාව ලැබුණා. ඉතින් ඒකෙන් පස්සේ තමයි මේ පියවරෙන් පියවර මේ ඉස්සරහට ආවේ 2020, 21, 22. ඉතින් ওই අවුරුදු 3ේදී තමයි මේ අවසාන මේ අවුරුද්දේ අවසාන මීට් එක විදිහට අපිට වැදගත් ওই මෙඩල් එක අපිට ගේන්න පුළුවන් වුණේ. ඒකත් අවුරුදු 24කට පස්සේ. ඒකනොත් ඕක තවත් විදිහකට විශේෂ මෙඩලයක් වෙනවා. ඒකට හේතුව ඒෂියාවලට මීටර් 100න් හම්බෙච්ච පිරිමි මීටර් 100න් හම්බෙච්ච පළවෙනි මෙඩල් එක ඕක. ඉතින් මම හිතනවා අර අවුරුදු ගානක අර කරපු ට්‍රේනින් වල රිසල්ට් එක විදිහට තමයි මේ අවුරුදු 2020 ඉඳලා මම මේ ඇවිල්ලා තියෙන්නේ.
අපි හදිසියක් අත් දැන් ඔබ කියන්නේ ඔබේ උනන්දුවට ඔබ ගියා කියන එක. ඒ කියන්නේ ඔබේ උනන්දුව නැතිව මේක යන්න බැයිද? ඒ කියන්නේ මං අහන්නේ වෙන රටකට ගියේ නැත්තම් මේ තාක්ෂණය හම්බ වෙන්නේ නැද්ද? මේ හිතියන් තත්ත්වයේ හිතියන් තත්ත්වයේ ලොකු වෙනසක් තියෙනවද? අපි හිතනවට වඩා දැන් මම සාමාන්‍ය පුරවැසියෙක් මම දන්නේ නැහැ ඇත්තටම කොහොමද ඔයගොල්ලෝ ට්‍රේන් කරන්නේ කියලා හිතලා කිව්වොත් ඒක ගොඩාක් වෙනස්ද?
මෙහෙමයි දැන් ඉස්සර අපේ හිටිය හොඳ ඇත්ලීට්ලා හිටිය ලංකාව ඇතුළේ ඉඳලා ලංකාවේ බේස් වෙලා ප්‍රැක්ටිස් කරපුවා හිටිය පහසුකම් ඒ කාලේ ලෝක මට්ටමත් එක්ක බලද්දි ලොකු වෙනසක් තිබුණා වෙනසක් තිබුණා නමුත් අර ගැප් එක ලොකු විදිහට තිබ්බේ නැහැ නමුත් මේ කාලයත් එක්ක මේ තාක්ෂණය කියන දේ ලෝකයේ ඉස්සරහට යනකොට ක්‍රීඩා තාක්ෂණය කියන දේ යනවා ඉස්සරහට එතකොට දැන් ඒ අතින් බලද්දි මේ වර්තමාන ලෝකයේ අපේ ලංකාවේ තියෙන ක්‍රීඩා තාක්ෂණයයි ලෝකේ තියෙන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මං හිතනවා මේ මම මෙහෙ හිටියානම් මං හිතන්නේ නැහැ මට මේ මෙල්ලේ ගේන්න හැකියාව ලැබෙයි කියලා. මේ විශේෂයෙන් මේ මීටර් 100 ඇත්ලටික් වල මීටර් 100 ඉසව්වෙන්. ඉතින් අර එක බැරියර්ස් තියෙනවා මේ අපේ ඉවෙන්ට් එකේ. ඒ බැරිය එකක් බ්‍රේක් කරන්න ලොකු ස්ටෙප් එකක් ගන්න වෙනවා. ඉතින් මේ ස්ටෙප් එකේ මොහොතේ අවශ්‍ය වෙලේ අවශ්‍ය මොහොතේ ඒ පහසුකම් ටිකේ ඒ දේවල් තිබ්බේ නැත්තම් මේක කරන්න බෑ. ඉතින් මං හිතනවා මං හරි විදිහට හරි තැනට ගිහිල්ලා මේ ටික කරන් ගියා. මොකද මේ ඉතාලිය කියන රට මේ ස්පෝර්ට් තියෙන රටක්. නමුත් ඒ වැඩිපුරම ප්‍රසිද්ධ ෆුට්බෝල් වලට ඇත්ලටික් කරන අය හිටියට මේ ලෝකේ අර ජමේකා USA වගේ ප්‍රසිද්ධ විදිහට තිබ්බේ නැහැ මේ රට. නමුත් මම ගිහිල්ලා මේක කරන් ආවට පස්සේ එහෙත් තාක්ෂණය අලුතෙන් හොයාගෙන වෙනස් වෙලා එයාලත් වෙනස් වෙලා ඇයි මේ ලෝකේ කට්ටිය දුවන්නේ අපිටත් සල්ලි තියෙනවා තාක්ෂණයේ තියෙනවා. එයාලා මේක වෙනස් කරගත්තා. අර අවුරුදු ගාණක් ආපු මෙතඩ්ස් වෙනස් කරගත්තා. මම ඒක දැක්කා මේ අවුරුදු.
ඒ කියන්නේ දැන් මෙහෙම කිව්වොත් දැන් ඔබ කියනවා ඔබ ගිහිල්ලා තමයි මේක වෙනස් වුනේ කියලා. එතකොට මගෙන් එතකොට මාර්ෂල් ජේකොබ් වගේ කෙනෙක් ගත්තොත් එයා මීටර 100 ඔලිම්පික් පදක්කම දිනාගත්ත ඉතාලි ජාතිකයා. ඔව්. එතකොට එයා ඉන්නවනේ. ඔව්. එයාගෙන් වෙනස් වුනේ නැද්ද?
නැහැ. මං ඒ කිව්වේ මම එහෙට ගියාට පස්සේ මං දැක්කහේ තාක්ෂණය වෙනස් වෙච්ච විදිහ. මාර්ෂල් එන්න කලින් හිටියේ තොර්තු කියලා කෙනෙක්. තොර්තු තමයි එහෙ ඉතාලියේ පළවෙනි කෙනා මේ තප්පර 10ට අඩුවෙන් දුවපු 2017-18 වගේ තමයි දිව්වේ. ඉතින් ඒකනුත් පේනවා එච්චර ලොකු තාක්ෂණයක් ඉතිහාසයක් ගොඩක් සල්ලි මේ ස්පෝර්ට් එක වෙනුවෙන් එයාලා වියදම් කරනවා. එහෙමත් තිබිලත් එයාලටත් බැරි වුණා මීට කලින් ක්‍රීඩකයෙක් බිහි කරන්න තප්පර 10ට වඩා අඩුවෙන් දුවන්න. එතකොට මම එහෙ ප්‍රැක්ටිස් කරන කාල පරාසයේ තමයි එයත් මේක දුවන්නේ. එතකොට තමයි එයාලා මේ හිතන්න ගත්තේ මේ මේ ස්පෝර්ට් එක අපි අර අවුරුදු ගාණක් ආපු විදිහ වෙනස් වෙන්න ඕනේ කියලා. එත ඒකම කෝවිඩ් කාලේ එයාලා මේක ගොඩක් ඉම්ප්‍රූව් කරා මේ මේ ස්පෝර්ට් එක. මොකද ඉස්සර එයාලගේ ට්‍රේනින්ග් තියෙනවා මෙතඩ්ස්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ලංකාවෙත් තියෙන විදිහක් තමයි මේ ගොඩක් ට්‍රේනින්ග් කරොත් හයියෙන් දුවන්න පුළුවන්. රිසල්ට් එක ගොඩාක් ගන්න පුළුවන් කියන එක. එයාලත් ෆලෝ කරේ ඒක. නමුත් මේ කෝවිඩ් එක ආවට පස්සේ ප්‍රැක්ටිස් කරගන්න විදිහක් නැහැ. ග්‍රවුන්ඩ් වහලා ඉන්නේ ගෙවල් වල නැත්තම් සිකියු කරලා තියෙන ග්‍රවුන්ඩ් වල. එතකොට එයාලට අර වෙනද වගේ කරන්න බෑ ප්‍රැක්ටිස්. ඊට පස්සේ ක්වොලිටි ට්‍රේනින් පැත්තට එයාලා ගියා. ඒකෙන් තමයි මේ රිසල්ට් එක ආවේ. ඇත්තටම ඊට පස්සේ මාර්ෂල් දිව්වා. උසේන් බෝල්ට්ගෙන් පස්සේ යුරෝප් වලට මේ 100 මීටර්ස් ඔලිම්පික් මෙන් කියන ක්‍රවුන් එක ගෙනාවේ එයා. මුළු ඉටලි වලට විතරක් නෙමෙයි ඔක්කොටම යුරෝප් වලටම. ඉතින් ඒ දේවල් ඔක්කොම වෙනස් වුණේ මේ මං එහෙ ඉන්නේ අවුරුදු 5 ඇතුළත දේවල් මං දැක්ක වෙනස් වෙනවා. ඉතින් එතකොට දැන් ඒක බලද්දි ලංකාව තියෙන්නේ සෑහෙන්න පස්සේ.
ඒ කියන්නේ මෙහෙම කියන බෑ දැන් අපිට අපි දකිනවා එහෙ තියෙන ජිම් එක මෙහෙ තියෙනවා. එතකොට එහෙ තියෙන ග්‍රවුන්ඩ් එක මෙහෙ තියෙනවා කියන්න පුළුවා. එතකොට එහෙ තියෙන මෙහෙ නැති දේවල් මොනවද? මෙහෙ නැති එහෙ තියෙන දේවල් මොනවද?
මම කියන්නම් එහෙ තියෙන මෙහෙත් තියෙන ටික මුලින්ම ඇත්ලීට්ලා ඉන්නවා දක්ෂ අය ඉන්නවා මං දැකලා තියෙනවා. නමුත් එයාලව හරියට මේන්ටේන් කරගෙන ගෝල් එකක් දීලා එයාලා පරිස්සම් කරන් එතෙන්ට යනකම් අරන් යන්න විදිහක් නැහැ. එහෙ ඉන්න අයට වඩා සමහර වෙලාවල් වලට මෙහෙත් අය ඉන්න හොඳ ඇත්ලීට්ලා. එහේ තියෙන මෙහෙ නැතිව තමයි එකම ජිම් එක මෙහෙ තිබ්බත් ඒවා පාවිච්චි කරන විදි තියෙනවා. අර තාක්ෂණය කියන දෙන්නේ එතෙන්ට. ඒ ක්‍රීඩාවේ තාක්ෂණය වැඩි වෙද්දි අපිත් ඒවා ටග් ගාලා අපිව ගන්න ඕන. එහෙම උනේ නැත්තම් වෙන්නේ ලෝකෙ ඉස්සරහට දුවද්දි අපි තාමත් හිටිය තැන එහෙමම ඉන්නවා. මොකද මේ අපි කම්පීට් කරන්නේ මේ රටවල් පොඩි ගානක් එක්ක නෙමෙයි. 200 ගානක් තියෙන ලෝකේ රටවල් අතර හැමෝම දුවනවා මීට 100 කියන ඉවෙන්ට් එක. ඇත්ලටික් වල අනිවාර්යයෙන්ම මොකක් හරි මේ මේ ඉවෙන්ට් එකක් කරන කෙනෙක් ඉන්නවා. එතකොට ඒ ඔක්කොම අතරින් තමයි අපි දුවන්න ඕනේ. අනිවාර්යයෙන් මේ මේ වර්ල්ඩ් චැම්පියන්ෂිප්, ඔලිම්පික් එතනින් එහා ගියාම රටක අනිවාර්යයෙන්ම 3 දෙනෙක් ඒ මේ මේ ස්ටෑන්ඩඩ් එක ඇචීව් කරන 3ක් දුවනවා. එතකොට රටවල් 200 ගානෙන් ඔලිම්පික් වල දුවන්නේ 56යි. ওই 56 නුත් USA 3යි. ජමේකා 3යි. ඔහොම එනවා. ඉතින් එතකොට අර 56ට එන්නත් දෙන්න ඕනේ ලොකු තරගයක් ඇතුළට එන්න. ඉතින් මේක ලේසි නැහැ. එතකොට කොච්චර ඒ ඒ ජිම් එක ග්‍රවුන්ඩ් එක මෙහෙ තිබ්බත් අර තාක්ෂණය කියන දේ හරියට යූස් කරන්න. මොකද ඇත්ලීට් කෙනෙක්ව ට්‍රේන් කරනවා කියන්නේ ඒ කෝච්ට ෆීල් වෙන්න ඕනේ මේ ඇත්ලීට්ගේ විදිහ. ඒ කියන්නේ එයාට ඕනේ මොන වගේ ප්‍රැක්ටිස් එකක්ද. එතකොට එයාගේ රිකවරි එක කොහොමද වෙන්න ඕනේ. ඒක වෙනස් වෙනවා. එක එක ආයතන. ඒ කියන්නේ මේ මේ එකම කෝච් කෙනෙක් ඇත්ලීට්ලා පහක් ට්‍රේන් කරනවා නම් විදි පහක් වෙන්න ඕනේ. එකම වර්කවුට් එක එයාලට සේරටම දීලා මෙන්න මේක අද කරන්න කියලා රිසල්ට් එක මේකම විදියට ගන්න බෑ. අනිත් කාරණේ තමයි මොන තාක්ෂණය තිබ්බත් මොන දැනුම කොහොම තිබ්බත් ඇත්ලීට් කෙනෙක් නැත්නම් එතන කවදාකවත් ඒකත් සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ ඇත්ලීට්ලා දක්ෂ ඇත්ලීට්ලා ලෝකෙ බිහි වෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයේ එක එක ඉවෙන්ට්ස් වල. ඉතින් එයාලා තමයි ටොප් ඉන්නේ හැමදාම. අනිත් අය ට්‍රයි කරන්න යන්නේ එතෙන්ට. ඉතින් අර හැකියාව, ඥාන, තාක්ෂණය මේ හැම දෙෙම මේක මේ යුනිට් එකක් විදිහට එකතු වෙලා තිබ්බොත් තමයි ඕනම ක්‍රීඩාවකින් ඉහළට යන්න පුළුවන්.
දැන් ඔබ කියපු වැදගත් කොටසක් තියෙන එකක් තමයි තාක්ෂණය කියන කොටස. ඒතර දැන් අපි ඔයාගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ඇත්තම ලොකු දෙයක් මේ අනික රටේ දරුවන්ට කරන අනිත් අයට කරන ඔයා ට්‍රේනින් කරන ඒවා දැක්කම අපිට හිතෙනවා රයිට් මේ විදිහ දෙයක් මේකේ ලෝකේ තියෙනවා කියලා. දැන් ඔයා ස්කොට් එක ගහනවා නම් ස්කොට් එක කොච්චරක්ද කියලා වල්ලා ඔයාගේ ලැප් එකේ පෙන්නනෝ මේ අවස්ථාවේ. ඒ වගේ ඔයා තාක්ෂණයත් කරනවා. ඒවා ඇත්තම සාමාන්‍ය දේවල්ද වෙන රටක ට්‍රේනින් එකක් ගන්නොත්? නමුත් මෙහෙදි ඒ වගේ දේවල් දකින්නේ නෑ නේද? මේ තියෙනවද ඒවා?
ඇත්තම මම දන්න තරමින් ලංකාවේ නැහැ ඒ දේවල්. අපිට නම් හේ සාමාන්‍ය දෙයක්. මම පටන් ගද්දි නම් මටත් ඒවා නිකන් ලොකු දේවල්. ඒ කියනවා මං ඉතාලියේ හිටියා කියලා මට ඔක්කොම දේවල් හම්බෙන්නේ නැහැ. මම වෙන රටක කෙනෙක් ට්‍රේනින් කරන්නේ හේ මට හේ දේවල් ෆ්‍රී හම්බෙන්නේ නැහැ. සහ ඒවට අපි යන්න නම් ලොකු ගාණක් ගෙවන්න ඕනේ. නමුත් මේ පළවෙනි අවුරුද්ද මේක පටන් ගන්නකොට දැන් අවුරුදු 3කට කලින් මමයි කෝචි විතරයි හිටියේ. පස්සේ තමයි මේ පියවරෙන් පියවර අපි ඉස්සරහට ගිහලා අපේ ටීම් එක අපි හදාගත්තේ. ඒක ඒ ඒ විෂය අපිට රීච් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ විෂයට ගොඩක් මුදලක් වැය කරන්න ඕනේ. ඉතින් අපිට වියදම් කරන්න පුළුවන් ගානේ ඉන්න හොඳම කට්ටිය තමයි අපි අරගෙන මේ ටීම් එක හදාගත්තේ. ඇත්තටම මේකේ ඉන්න ගොඩක් කට්ටිය මේ මේ ක්‍රීඩාවට ආදරේ මෙතනින් ඉස්සරහට යන්න ඉම්ප්‍රූව් වෙන්න ඕනේ කට්ටිය තමයි අපේ අපේ වටේට මේක තුනේ. අපි හැමෝම වගේ. ඒතකොට හැමෝම මේ ආසාවෙන් මේක කරන්නේ. ඉතින් එතකොට එයාලා එයාලගේ කාර්ය ඒ කියන්නේ මම ඇත්ලීට් කෙනෙක් විදියට මං කරන්නේ දුවන එක. කෝච් කරන්නේ කෝචින් එක. එතකොට ෆිසියෝ කරන්න ඕනේ, මසාජ් කරන්නේ. මේ හැමෝගෙම පාට් එක එයාලා කරන්න ඕනේ. ඒ කරන නිසා තමයි මේ ටීම් එකක් විදියට අපි මේක දිනන්නේ. අපි යන්නේ ඉස්සරහට. ඉතින් අර ජිම් ට්‍රේනර්ගේ පාට් එක තමයි කෝච් එක කතා කරලා අපේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරන එක. ඉතින් ඒකට එයා යූස් කරනවා එයාගේ තාක්ෂණය. ඉතින් ඒක තමයි දැන් ඔය කිව්වේ අපි ස්කොට් කරද්දි ඒකේ ස්පීඩ් එක, එතකොට ටයිම් එකේ ඔක්කොම යාගේ ලැප් එකේ ඔක්කොම ටික රෙකෝඩ් වෙනවා. මොකද ඒකෙන් තමයි අපි ඊළඟ මේ ස්ටෙප් එකට යන්නේ.
ඒ කියන්නේ දැන් ඔබ ගිය වසරේ අපි හිතමුකෝ ගියා වසරේ දෙසැම්බර් මාසේ ඔයා දීපු ඇවරේජ් එක මොකද්ද? ඔයා කොච්චර ටයිමින්, ඔයාගේ ටයිමින් කොහොමද? ඔයා කොයි වෙලාවේ මේ දවසේ එච්චරට ඩීටේල් කරනවද? නැත්නම් දැන් සාමාන්‍යයෙන් මේ කෝච් කෙනෙක් එහෙම ඩේටා නෑ නේද ගොඩ අයක්ලා?
ගොඩක් අය ලියනවා ඇති කියලා මං හිතනවා.
දැන් අපි නම් දකින කට්ටිය ගාව නම් ගොඩක් වෙලාවට ඇත්තටම නෑ. ඒගොල්ලන්ට අවුරුද්ද කාපහු ඒවා කියන්න බෑ. නමුත් දත්තයක් යම් කිසි ආකාරයක වගේ අවුරුද්ද මේ ගාන දීව වගේ කියන්න මතකේ තියෙනවා. එහෙම නැත්තම් පොඩි තැනක් තියෙනවා.
නෑ, එහෙම බැලුවොත් තාක්ෂණයේ ඇහි ඇත්තටම වෙනස් ඒ අතර. මොකද මේ එක එක මැෂින්ස් අපි යූස් කරනවා මේකට, මේ ප්‍රැක්ටිස් වලට. ජිම් එකේ ග්‍රවුන්්ඩ එකේද එතකොට ඩොක්ට පාවිච්චි කරන මැසින්ස් තියන අපේ ෆැට් එක බලාගන්න ඊට පස්සේ අපේ පෝට ලෙවල් එක මසල් මාස්සක ඉතින් ඒක ටික තියෙන්නේ එයා ගාව එතකොට ෆිෂියෝ ගාව තියෙනවා අපේ මොනහරි ඉන්ජරිස් මොනහරි වුණොත් එහෙම ඒකේ MRI වල මේ ස්කෑන්ස් වල රිපෝර්ට්ස් ඒ ඔක්කොම එයා ගාව තියෙනවා එතකොට ජිම් ට්‍රේනර් ගාව ගත්තොත් එහෙම අපි උස්සපු වේට් වල වේට්ස් වල ප්‍රමාණය ඊට පස්සේ ඒක උස්සපු ටයිම් එක ඒ ඔක්කොම ටික එයා ගාව තියෙනවා කෝච් ගාව බැලුවොත් එහෙම කෝච් ගාව තියෙනවා අපි දුවපු ටයිමින් ඊට පස්සේ අපේ තියෙනවා මැෂින්ස් තියෙනවා අපි ඒවා ට්‍රැක් එකේ දාලා ඉවරලා අපි ඒක දුවනවා එතකොට ඒකේ වැටෙනවා ග්‍රවුන්ඩ් කන්ටැක්ට් ටයිම් එක එතකොට ස්ටෙප් එකේක දුර කොච්චරද එතකොට ටොප් ස්පීඩ් එක කීයද එතකොට අන්න ඒ වගේ ඉලෙක්ට්‍රික් ටයිමින්ස් වල රෙකෝඩ්ස් ඒ ඔක්කොම තියෙනවා එයා ගාව එතකොට අවශ්‍ය වෙලාවට අපි ට්‍රේනින් එකක් කරද්දී එයාට අක්ගාලා අරන් බලනවා මෙයාගේ කොහොම තිබ්බේ කියලා අනිවාර්යයෙන්ම සති 3කට විතර තමයි අපි හදන්නේ සාමාන්‍ය කෝච් හදන්නේ අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ඒකේ තියෙනවා සති 3ක් ලෝඩ් කරලා ඉවරලා සතියක් අන්ලෝඩ් කරන විදිහක් තමයි අපි යන්නේ ඉතින් ඒ ඔක්කොම කරන්නේ එයාලා එකතු වෙලා මාසෙට සැරයක් එකතු වෙලා කතා කරලා ඇත්ලීට්ලා ගැන එයාලගේ දෙනවා ෆීඩ්බැක් එක ට්‍රේනර් කියනවා මේ ඇත්ලීට් මෙහෙම වේට් එකක් ඉස්සුවා එයාට තව පොඩ්ඩක් අපිට මේ ඉම්ප්‍රූව් කරන්න පුළුවන් එතකොට කෝච් කියනවා නෑ එයාගේ ස්ට්‍රෙන්ත් එක ඇති මොකද ස්ට්‍රෙන්ත් එක උඩට ගිහිල්ලා හරියන්නේ නැහැ එතකොට ඒක ට්‍රැක් එකට මේ යූස් කරගන්න බැරි නම් ඒක වැඩක් වෙන්නේ නැහැ මේ ඔක්කොම යන්න ඕනේ සමානව ඉතින් ඒ නිසා මේ කතා කරලා තමයි මෙයාලා මේව හදන්නේ ඉතින් ඒ ඔක්කොම තියෙන්න ඕනේ එයාලා ගාව ඩේටා මේක ලේසි දෙයක් නෙමෙයි මේක එයාලා කරලා අපිට දෙනවා අපේ තියෙන්නේ ට්‍රැක් එකේ කෝච් කියන විදියට දුවන්න
අපි මේ කිව්වේ තියෙන වටිනකම ගැන සහ මේ තියෙන තාක්ෂණික කරුණවල තියෙන වැදගත්කම හැබැයි දැන් ලංකාවේ කෙනෙක් තාක්ෂණයත් එක්ක වැඩ කරන්න ගියාම අපි දකින්නේ එයාගේ බර අණුව කියන ඔයා මෙච්චරක් ස්කොට් එක මෙච්චරක් ගහන්න එමු නැත්තම් ඔයා බෙන්ච් එකේ මෙච්චරක් කරන්න ඔයා මෙච්චරක් වේගෙන් දුවන්න දැන් මේ වගේ දේවල්නේ ඒ කියන්නේ කෝච් කියනවා එමු නැත්තම් ඉන්න අනිත් අයගේ දේවල් දිහා බල්ලා කියනවා ඇඟ දිහා බල්ලා එතකොට ශරීරයේ ප්‍රමාණය අනුවද ඔයාගේ බොඩි ෂේප් එක අනුවද ඔයාගේ හැකියාවන් අනුවද ඒගොල්ලෝ තීරණය කරන්නේ ඔයාගේ ෂෙඩියුල් එක කොහොමද තීරණය කරන විදිහ
ඒකේ ඇත්තටම කාරණා විශාල ගාණක් තියෙනවා ඒකට හේතුව මේ ජාන විතරක්ම නෙමෙයි යාලගේ ට්‍රේනින් වල ඒ කියන්නේ අපි කලින් අවුරුද්දේ දීව ටයිම් එකේ ඉඳලා අලුතෙන් ස්ටෙප් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම මොකක් හරි දෙයක් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ එතකොට ඒක වේට්ස්ම විතරක් නෙමෙයි ට්‍රැක් එකෙත් තියෙනවා එතකොට තව ගොඩාක් දේවල් තියෙනවා මේක වටේ අපි හැමදේම ඉම්ප්‍රූව් කරන්නත් බෑ ටෙක්නික් පැත්ත තියෙනවා එතකොට අපි මේ ටික ටික තමයි මේ හැමදේම මේක නිකන් බැලන්ස් කරගෙන තමයි යන්න ඕනේ එකක් විතරක් ලොකුවට මේ ඉම්ප්‍රූව් කරලා වැඩක් වෙන්නේ මොකද මේ කරන හැමදේම අපි ට්‍රැක් එකේදී යූස් වෙන්න ඕනේ ජිම් එකේ කරන දේ ට්‍රැක් එකට එන්න ඕනේ එතන ජිම් එකේ ලොකුවට ඇඟවල් හදලා වේට්ස් කිලෝ ගණන් කිලෝ 200 300 ඉස්සුවට වැඩක් නැහැ ට්‍රැක් එකේ දුවන්න බැරි නම්. එතකොට මේ ට්‍රැක් එකේ දුවද්දී ටෙක්නික් එක ඒ පවර් එක යූස් වෙන විදිහට තමයි අපි ජිම් එකේ වුණත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් මේ ඒවා බලලා තමයි දැන් කණ්ඩායමේ ඉන්න අපේ දැන් ඉන්නවා 10 දෙනෙක්. ඉතින් ඒ 10ට වර්කවුට් එක දෙන විදිහ වෙනස්. 4-5 දෙනෙක් දුවනවා එක ගෲප් එකක. ඒකෙදිත් ටයිම් එක වෙනස්. දැන් ඇරෝබික් ට්‍රේනිං වල වුණත් මට දුවන්න දෙන එක නෙමෙයි දෙන්නේ එයාලට මේ ස්ප්‍රින්ටින් කරද්දී 100% සමහර ලාට අපිට දුවන්න එනවා ඒකෙදි දුවන හැමෝම එකට එතනින් ගියාම 120 150 200 වලට යනකොට මගේ අනිත් අයගේ වෙනස් ටයිම් නේ මොකද මේක මේ එක විදිහට යන්න ඕන ගමනක් ඒක අපිට ස්කිප් කරලා යන්න බෑ ලෙවල් එකකට දැන් මම එයාලත් එක්ක දුවනකොට එයාලටත් ඕනනම් මාත් එක්ක දුවන්න එකක දෙකක දුවයි සෙට් එකක දෙක ඊට පස්සේ එයාලට දුවන්න බෑ එතකොට වෙන්නේ එයාලා තවත් පුෂ් කරොත් මාත් එක්ක දුවන්න සහ මට වැඩිය හොඳ කෙනෙක් ඉන්නවනම් මම එයාත් එක්ක දුවන්න පුෂ් කරොත් එහෙම වෙන්නේ ඉන්ජර්ඩ් වෙන එක නැත්තම් අපේ ට්‍රේනින් එක හරියට වෙන්නේ නැහැ ඉතින් එහෙම බෑ
කෝච් ඒ කියන්නේ සෝරි දැන් මෙහෙම වුණොත් දැන් ඔබ අපි හිතමු ජේකොබ් කියලා මාෂල් කියලා එතකොට එයාගේ දිහා බලලා එයා ඔලිම්පික් දිව්වා එතකොට එයා ගෝල්ඩ් මෙඩලිස්ට් වුණා එතකොට මම ඊට පස්සේ එන්න ඕන මං එයාගේ පස්සේ යන්න ඕන කියලා ඉවරලා ගිහිල්ලා බෑ.
බෑ. ඒක කරන්න බෑ. මොකද එයාගේ බොඩි ස්ට්‍රක්චර් එක වෙනස්. එයාගේ කෝචින් වෙනස්. එයාගේ ෆිසියෝതെරපි වෙනස්. එතකොට අපිට යන්න පුළුවන් අපේ කට්ටියත් එක්ක තමයි. හේතුව මේක මේ යන්න ඕන ප්‍රොසෙස් එකක් ඇත්තරම. දැන් මාෂල් ජේකොබ් 97 එකක් දිව්වා. එතකොට 980 එකක් දිව්වේ. එතකොට මට එයත් එක්ක මම සමහර ට්‍රේනින් මම කරලා තියෙනවා එයත් එක්ක. එතකොට එයා මට ඉස්සරහින් දුවනවා. එතකොට දැන් මම ට්‍රයි කරොත් එහෙම එයත් එක්ක දුවන්න සමහරවිට ඒක පොසිටිව් විදිහට මට එන්නේ නැහැ. මට අමාරුයි. එයා වර්කවුට් එක කන්ටිනියු කරනවා මම මගදී මට නවත්තන්නවා. එතකොට මම දැනගන්න ඕනේ මම ඉන්නේ දැන් ඒ දවස්වල මම ඉන්නේ 10-1 වල. එතකොට මම 10-1 ඇත්ලීට් කෙනෙක්, අරයා 9-8 කෙනෙක්. එතකොට දැන් අපි අතර ගැප් එකක් තියෙනවා. අපි නිතරම දැනගන්න ඕනේ එයාගේ මගේ
දැන් මෙහෙමයි දැන් ඒක එහෙම කියනද අපිට ලංකාවේ ඉඳලා බලන කෙනෙක් කර කෙනෙක් කරපුවා 10-1 9-7 ඔය තප්පර 3-4 වැඩන්නේ ඕක කියලා.
තප්පර දශම.
තප්පර දශම.
0.3ක වෙනස.
ඔව්.
ඉතින් අන්න ඒකයි මේ ස්පෝට් එකේ මේ තරඟ තීරණය වෙන්නේ විනර්ස් ලව තීරණය කරන්නේ තප්පර 0.01. සමහර වෙලාවලට මේ තප්පරෙත් කරනවා 3ට. එහෙම තමයි කරන්නේ. ඉතින් අර හැම වෙලේම අර ට්‍රේන් කරන තමන්ගේ යාළුවා, තමන්ගේ ටීම් මේට් ගැන අපිට හැම වෙලේම තියෙන අදහස. මොකද අපි එකන්නේ ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට දන්නවා මෙයා මේකේ සමහර වෙලාවට ඇරොබික් වලදී මම ඉන්නේ අපේ ටීම් එකේ අයගෙන් ටිකක් පිටිපස්සේ. පොඩි අය දුවනවා මට වැඩි ඉස්සරහා. හැබැයි රේස් වලට එනකොට මං ඉස්සරහා දුවනවා. එයාලා දුවන්නේ මට පස්සේ.
දැන් ඔබ ගත්තොත් 9.96 වලට දිව්වනේ. එතකොට දැන් මේක ඇවිල්ලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් වලදී පේන්න තියෙච්ච එකක් නෙමෙයිද? මේක ඒ තරඟේ විතරද එළියට ආවේ?
නෑ කෝච්, ඇත්තරම දැන් අපි ප්ලෑන් කරා අවුරුදු 3ක් ප්ලෑන් කරා සබ් 10 එක දුවන්න. ඉතින් එතකොට මේ අවුරුද්දේ තමයි ඔක්කොම ටික සෙට් වෙලා. ඒ කියන්නේ අපේ ටීම් එක. එතකොට මගේ ට්‍රේනින් අවුරුදු 3ක් මං ගත්ත එක්ස්පීරියන්ස් ඒ ඔක්කොම සෙට් වෙලා ඉදී තමයි ට්‍රේනින් වලදී කෝච් කිව්වේ දැන් කාලේ හරි මේක එනවනම් එන්න. ඒක ප්‍රැක්ටිස් වලින් පේනවා. ඒ කියන්නේ එක වර්කවුට් එකකින් නෙමෙයි. මේ ට්‍රේනින් ටික කන්ටිනියු කරගෙන යනකොට කෝච්තුණත් පේනවා දැන් මං ලෑස්තියි කියලා. මගේ මයින්ඩ් එක, මගේ බොඩි එක මම ලෑස්තියි දැන් මේක ඇචීව් කරන්න. එතකොට කෝච් කිව්වා අපි එහෙනම් මෙන්න මේ විදිහේ ප්ලෑන් ටිකක් කරමු කියලා මැනේජර්ට කියලා. අපිට මෙන්න මේ පීරියඩ්ස් වල ඉපුන්ට මීට් ඕනේ. එතකොට දැන් ওই මීට් ටික අපි හොයාගත්තා. හොයාගෙන දැන් අපි යන්නේ මේක දුවන්න. එතකොට එහෙම ඔක්කොම සෙට් වෙලා තිබ්බත් ඒක දුවන්න බෑ. මොකද ඒ දුවන දවසේ, ඒ දුවන මොහොතේ තියෙන උෂ්ණත්වය, හුළඟ පොසිටිව්ද, ඊට පස්සේ නෙගටිව් වින්ද, ඊට පස්සේ ට්‍රැක් එක තියෙන ඇල්ටිටියුඩ් එක, මෙතනින් ගියාම ඒකේ ඒ වෙලේ රස්නේද සීතලද මේ ඔක්කොම සාධක තියෙනවා. මේ ඔක්කොමත් එක තමයි අරක ගන්න ඕනේ. මේ අවුරුදු ගානක් ප්‍රැක්ටිස් කරාට මේ තප්පර 9ට වඩා අඩුවේ මීටර් 100ක් දුවන්න ඒ මොහොතේ ඒ හැමදේම ලෑස්තිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට වෙනස් කරන්න බෑ වින්ඩ් එක. රස්නේ සීතල අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් ඒක හරිම දුර්ලභ දෙයක් ඒක ගන්න ඒ මොහොතට. ඉතින් අපි ට්‍රයි කරා මේ අවුරුද්ද පටන් ගත්ත වෙලේ ඉඳන් මැයි වල ඉඳන් ජූලි වල ඒකට chance එක ආවා ඒ දේ කරන්න. ඉතින් කොහොම හරි මේ
මීට් එකක තියෙන ෆීල් එක එන්නේ නැද්ද ට්‍රේනින් එකේදී?
නෑ, ඇත්තට මේක වෙනස්. ට්‍රේනින් වල අපි ග්‍රවුන්ඩ් එක දන්නවා, මං එක්ක දුවන යාළුවෝ දන්නවා, එතන නිකන් අපි ප්‍රැක්ටිස් කරන තැන. නමුත් මීට් එකට ගියහම වෙනස්. ට්‍රැක් එකේ කන්ඩිෂන් එක වෙනස්, ඒ දුවන විදිහත් වෙනස් වෙනවා. සමහර වෙලාවල් වලදී දුවන අය දෙපැත්තේ ඉන්න කට්ටිය කොච්චර හොඳ අයද කියලා අපි දන්නවා. ඒතර සමහරවිට ඒක පොසිටිව් විදිහට මේන්නත් පුළුවන්. සමහරවිට නර්වස් වෙන්නත් පුළුවන් ඉන්න කට්ටියත් එක්ක. මොකද වර්ල්ඩ් ටොප් ප්ලේයර්ස් ලා තමයි ඉන්නේ ගොඩක් රේස් වලට මාත් එක්ක. ඉතින් ඒ ඔක්කොම එක තමයි මේක තීරණය වෙන්නේ. ග්‍රවුන්ඩ් වල ප්‍රැක්ටිස් කරනට වඩා ඇඩ්‍රිනලින් ෆෝම් වෙනවා වැඩි රේස් වලදී. ඉතින් ඒ මොහොතේ ඉන්න මෙන්ටල් කන්ඩිෂන් එකත් එක තමයි මේ ඔක්කොම දේවල් තීරණය වෙන්නේ.
මම පොඩ්ඩක් ආපස්සට යනවා. ඒක ප්‍රශ්නයක් තමයි මේ ඔබ වගේම දක්ෂ ක්‍රීඩකයෙක් වෙච්ච අපේ දෙරණේ තාඩම්බර සමාජිකයෙක් වෙන මේ ශහන් අඹේපිටිය මත්තක පෞද්‍රිකෝ කියපු දෙයක්ත්තමයි හු ට්‍රේනිං වලද හුව චමයි කවලට ගියා තුර ලෝකන්න දක්ෂම ක්‍රීඩක වෙන්න කවද වේගම දුවන කෙනයින්න කවද එතැන්ට තමයි අපි යන්න කියලා. තුර මම අහන ප්‍රශ්නයක් විදිහට මේ තාක්ෂණය සහ තුර ජමයිකාවිතයන් තාක්ෂණය ඉතාලිය තින තාක්ෂණ යුරෝපිතියන් තාක්ෂණය මෙව වෙනස්ද? එතුට අපි එතැන්ට ක්‍රීඩකව යවන එක හරිද?
ඒක ඇත්තරම ෂෙහන් අයියා පොඩිකාලි දීව හොඳර ස්කූල් ලෙවල් එකේ හොඳටම දිව් එක්කනේ අපිත් ඇත්තරම මේ මමත් දන්නවා නමින් ඉතර යහලති නිස්සර කොහෙන්වත් මම
කලා
හම්බෙලා නැහැ. නමුත් මම පස්සේ තමයි මං යාව දැක්කේ හම්බෙද්දි මම දැක්ක යා මසල්ස් මේ ගොඩාක් තියෙන එක්කෙනෙක් නෙමෙයි. එතකොට ජමේකා වගේ රටක් බැලුවොත් යා කිව්ව කාරණත් එක ඒක ඇත්තරම හරි. මොකද ජානවලින් තමයි යාලගේ මසල් ගොඩක් ස්ට්‍රෝන්. ඔය කෙන්නියා ගහන කෙන්නියාවලත් මේ ලෝන් ඩිස්ටන්ස් වලට ප්‍රසිද්ධ වුණාට දැන් එහෙත් ඉන්න හොඳට දුවන අය. එතකොට මේ ජාන කියන සාධකයේ ගොඩක් අපිට බලපානවා. මොකද එයාලගේ ට්‍රේනිංස් අපි කරලා අපිට දිනන්න බෑ. එයාලා ගොඩක් මේ එයාලගේ බොඩි එක එයාලගේ තියෙන අර නැචුරලි තියෙන එයාලගේ එනර්ජි එක එයාලා එක යූස් කරනවා. ඒකට එයාලා ට්‍රේනිං එක වෙන විදිහට අරයන්න පුළුවන්. දැන් අපිට එහෙම කරන්න අමාරුයි. ඒකයි මම කිව්වර කෝච් කෙනෙක් වුණත් ඒක එයාගේ ඇත්ලීට්ලාව එයාට ෆීල් වෙන්න ඕනේ. මේ ඇත්ලීට් කොහොමද? මෙයාගේ කයින්ඩ් එක මොකද්ද? ඉතින් එතකොට අර අපිට මෙයාත් ඉන්නේ මෙහෙ. එහෙ තාක්ෂණ එහෙනම් හරි ඇති. එහෙනම් මෙයා මෙතෙන්ට යවනවා කියලා ඉවරලා එහෙම ට්‍රේනින් කරලා බෑ. මම ඒකයි කිව්වේ. අර දැන් ෂෙහාන් අයියා එහෙ ගිහිල්ලා සමහරට එයාට හම්බෙන්නේ නැති එයාට වඩා හයියෙන් දුවන ඇත්ලීට්ලා. එතකොට කෝච් එයාට දෙන එක තමයි දැන්
යකෙන යාට ඒ වෙලාවේ ඒ දෙන බර ඒ දෙන දේවල් ඒ ට්‍රේනින් එක කරන්න බෑ කියලා. මොකද ඇඟේ ස්වභාවය සහ ඒ දේවල් එක්ක. එතකොට
මම ඒකයි කිව්වේ. අර එයා try කරනවා නම් අනිත් කෙනත් එක්කම දුවන්න එයාට උස්සන්න තියෙන කිලෝ ගානම එයාත් උස්සන්න. එයාට ඒක කරන්න බෑ. අමාරු. ඒකෙන් වෙන්නේ ඉන්ජර්ඩ් වෙන එක. නැත්තම් තමන්ගේ අර යන process එක පොඩ්ඩක් break down වෙන එක. ඉතින් ඒක නිසා ඔය DNA ගොඩක් රටවල ඔක චෙක් කරනවා. ඒවා යූස් කරනවා ඒ තාක්ෂණය. දැන්
ඒකෙන් DNA එක බලලා ඔය fast fibers එහෙම බලලාද තීරණය කරන්නේ කොහොමද ඒක මොන ක්‍රීඩාවද කළ යුත්තේ කියන එක ගොඩක් වෙලාට දැන් මේ ශේෂ්ත්‍රේ
ගොඩක් රටවල දැන් ඒක චෙක් කරනවා. දැන් තාක්ෂණයේ ඊටත් එහා ගිහින් තියෙන්නේ. දැන් මේ example එකට දැන් කිව්වොත් එහෙම දැන් DNA වලින් චෙක් කරලා බලන්න පුළුවන්. තව මේ ඇත්ලීට් මේ කරන ඉවෙන්ට් එකත් එක්ක තව අවුරුදු ගානකින් එයාට එන්න පුළුවන් ඉන්ජරි එකක් දෙයක් වුණත් එයාට කලින් කියන්න පුළුවන්. හේතු එයාලගේ තාත්තලගේ අම්මලගේ එහෙම DNA අරගෙන මේවා පුළුවන් බලන්න චෙක් කරලා
ප්‍රවේණි ලක්ෂණ ටික එතන තියෙනවා සම්පූර්ණ.
ඔව්. ඒ වගේම අරගෙන එයාලගාව තියෙනවා ඩේටාබේස් එකක් ලෝකේ එහෙම ගත්තු. එතකොට ඒ වගේ ඇවරේජ් අරන් බලද්දි එයාලගේ ඒවා කම්පයා කරලා බලද්දි කියන්න පුළුවන් මේ ඉවෙන්ට් එක කරන මේ ඇත්ලීට් මේ වගේ DNA සමාන DNA තියෙන කෙනෙක්ට අවුරුදු 30 වෙනකොට මෙන්න මෙතන නී එකේ හරි බැක් පේන් එකක් හරි කොහේ හරි එන්න පුළුවන් කියලා. ඉතින් තාක්ෂණයේ එච්චර දුරට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අර කාරණේ ඇත්තරම මේ අපිට ගැළපෙන රටක අපිට ගැළපෙන විදියට මේ ස්කෝල්ස් ෆ්‍රී හම්බෙනවා හරි අපිට යවන්න පුළුවන් හරි එහෙම නෙමෙයි. මේ ඇත්ලීට්ව අපිට බිල් කරන මේක ඇත්තරම ප්‍රොජෙක්ට් එකක්. මේ ඇත්ලීට් කෙනෙක්ව බිල් කරනවා කියන්නේ 100 මීටර්ස් වලට 200 වලට ලෝං ජම්ප් එකට 400 වලට මේක වෙනම ව්‍යාපෘතියක් වගේ මේක කරන්න
ඕනේ. දැන් මම මේ ප්‍රශ්නයක් අහුව. දැන් දැනට සාමාන්‍යයෙන් අපේ ලංකාවේ වගේ ක්‍රීඩකෙක් විහි වෙනකොට අපි කොහොම හරි යවන්නේ බලන්නේ එවැනි රටකට. දැන් අපිට ඔබ ඉන්න හින්දා ඔබ ඒ වගේ ක්‍රීඩකෙක් එක්ක ඉතලි වලට එක් යුරෝපේ වෙන රටකට තාක්ෂණතික තියෙන රටකට යවන්න බැයිද?
යවන්න පුළුවන්. ඒකට ලොකු මුදලක් අනිවාර්යයෙන්ම වියදම් කරනවා. මොකද යුරෝපේ ලංකාව වගේ නෙමෙයි. කෙනෙක්ට හිතන්න පුළුවන් මෙහි කට්ටියල ප්‍රැක්ටිස් කරනවා ග්‍රවුන්ඩ් වල අතන ට්‍රේනින් කරනවා මෙතන ට්‍රේනින් කරනවා පාරේ අද්දිත් පේනවා. එහෙම නැහැ. ඇත්ලීට් කෙනෙක් අර ප්‍රොජෙක්ට් එකක් විදිහට යන්න කලින් එයාගේ තියෙනවා ස්ටෙප්ස් තියෙනවා ටිකක් පාස් කරන් යන්න. එතකොට ඒවා ටික පාස් කරන යද්දි තමයි තේරෙන්නේ මේ රටේ අදාළ කියන්නේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ෆෙඩරේෂන් වේවා ඔලිම්පික් කමිටි එක වේවා ස්පෝර්ට් මිනිස්ට්‍රි එක වේවා එයාලට පේනවා මේ ඇත්ලීට් දවසක යන්න පුළුවන් කියලා මෙන්න මේ තැනට අපිට මේව අරන් යන්න පුළුවන් කියලා. එතකොට කරන්නේ ඔක්කොම එකට එකතු වෙලා මේ ඇත්ලීට් ෆන් කරනවා. එයාට එයාගේ ට්‍රේනින් වලට එයාට ජීවත් වෙන්න එයාට කරන දෙයට වැලියු එකක් දීලා එතකොට ඒ දේ කරනවා අන්න එතෙන්ට යන්න කලින් තමයි මේ වෙන රටකට යවන්නේ හැබැයි යවන්නත් ලොකු ගාණක් යනවා මොකද සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම තේ එකක්වත් නිකන් හම්බෙන්නේ නැහැ එහෙදි ඉතින් එතකොට අර ඇත්ලීට් කෙනෙක් ඒ අර මං කලින් කිව්ව අපේ ටීම් එක අර අපිට වියදම් කරන්න පුළුවන් ගානට තමයි අපි ටීම් එකක් එක්කව කරගත්තේ. එතකොට ඊට වඩාත් කට්ටිය ඉන්නවා. හැබැයි ලොකු ගානක් අපිට දෙන්න වෙනවා. ඉතින් අපි ඒ ටීම් එකත් එක්ක අපි දැන් ටික ටික ඉම්ප්‍රූව් වෙනවා. එතකොට මේ ඉම්ප්‍රූව් වීමත් එක්කම අපේ ටීම් එකේම වැලියු එක යනවා උඩට. මොකද දැන් අපේ කෝච්ට උනත් කියන්න පුළුවන් සබ් 10 රනර් කෙනෙක් හැදුව කෝච් කෙනෙක්. දැන් එයාගේ ඩිමාන්ඩ් එක මම අවුරුදු දෙහිකට කලින් කෝච්ච හම්බෙද්දි තිබ්බ එක නෙමෙයි තියෙන්නේ දැන් ඒ එකම මගේ ෆිෂියෝ මගේ ડોක්ටර් ඒ ඔක්කොම දැන් එහෙමයි එතකොට දැන් අපිට අපේ ඇත්ලීට් කෙනෙක්ව වෙන රටකට යවනවා නම් විශේෂයෙන්ම දැන් හිතන්නකෝ දැන් මගේ ගෲප් එකට එවනවා කියලා ඒවනවා නම් එයා ගෙවන්න ඕන සබ් 10 රනර් කෙනෙක් හදපු ටීම් එකකට තමයි එයා ගෙවන්නේ ඕකම ලෝකේ ප්‍රබල ක්‍රීඩකයෝ ප්‍රධාන ක්‍රීඩකයෝ දුවන තියෙනවා ටීම්ස් තියෙනවා USA ඉංග්ලන්ඩ් එතකොට ඒ ටීම් එකේ ඉන්නේ ඒ වගේම කට්ටිය සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ඩොලර් 20,000ක් අවුරුද්දකට ටීම් එකකට ගෙවන්න ඕනේ ප්‍රැක්ටිස් වලට විතර. ඩොලර් 20,000ක් ගෙවුව පළියට ට්‍රේනින් වලට එයාට කියන්න බෑ මේ ඇත්ලීට් මෙඩල් එකක් දිනයි අපිට මේ කරන් එයි කියලා කියන්න බෑ.
අරක තමයි ප්‍රොෆෙෂනල් ෆී එක එතන.
ඒක තමයි එයාලගේ ෆී එක. ඩොලර් 20,000ක් එයාට දෙන්න ඕනේ මේ ඇත්ලීට් ප්‍රැක්ටිස් කරන්න විතර. සමහරවිට එයා ඉන්නෙත් නැහැ ග්‍රවුන්ඩ් එකට. එන්න බෑ. ඒ කියන්නේ ඇත්ලීට්ලා 20ක් ට්‍රේන් කරනවා කියන්නේ එයාගේ පහලින් ඉන්න කට්ටිය දාලා තමයි යාලව බලන්නේ ට්‍රේන් කරවන්නේ. ඒක ඒක තමයි යාලගේ වැලියු එක. දැන් ලෝකේ ওই ක්‍රීඩාව අරන් ගෙන තියෙන්නේ එතෙන්ට. ඉතින් එහෙම තැනක අපිත් ෆයිට් කරන්න ඕනේ එහෙම දුවන අයත් එක්ක. මොකද යාලා ඒ ගාන චාර්ජ් කරන්නේ යාලා ඒ අවුරුදු ගානක් ගත්ත එක්ස්පීරියන්ස් යාලා බිල් කරපු ප්‍රොසෙස් එක තමයි යාලා ඒ සෙල් කරන්නේ. දැන් මේ ක්‍රීඩාව ඇත්තරම ක්‍රීඩාවකටත් වඩා එහාට ගියපු දෙයක්. ඉතින් අපිටත් යවන්න පුළුවන් ඒ ගාන අපිටත් වියදම් කරන්න පුළුවන් සහ එයාලා ඕකේ වුණොත් එහෙන් අපිව ගන්න මොකද එයාලගේ ඉන්නවා එයාලගේ තියෙනවා ලිමිට්ස් අපිට යන්න පුළුවන් එයා අපි සබ් 10 එකක් දිවුවොත් මට පුළුවන් ඇප්ලයි කරන්න හැබැයි අපේ රටට තියෙනවා නම් අරමුණක් දැන් 10-5 එකක් දුවන කෙනෙක්ව 2028 දී මෙඩල් එකක් ගේන්න එහෙම ප්ලෑන් එකක් තියෙනවා නම් ඔන්න පුළුවන් එයාව යවන්න එයාගේ සීමාවට අපේ එක්කෙනෙක් ඉන්නා මෙයාගේ කොච්චර ඔයාලට අවශ්‍යද කියලා දැන් 2022 තව අවුරුදු 6ක් තියෙන
ප්ලෑන් කරන්න පුළුවන්
දැන් කරන්න පුළුවන් ඒ වගේ එකට පුළුවන් යවන්න
ඔයාගේ ටීම් එකේ කවුද ඉන්නේ දැන් ඔයාව ට්‍රේන් කරන තැන ඉඳලා කවුද ඉන්නේ
මගේ ටීම් එකේ ඉන්නවා කෝච් ඉන්නවා ඇසිස්ටන්ට් කෝච් ඉන්නවා න්‍යූට්‍රිෂන් ඉන්නවා ඊට පස්සේ ෆිෂියෝ තෙරපි ඉන්නවා ඊට පස්සේ සයිකලොජිස්ට් ඉන්නවා ඊට පස්සේ ඩෙන්ටිස්ට් ඉන්නවා අච්චර ටීම් එකේ ওই කට්ටියම ඉන්නවා
මේ ඔක්කොම 8ක් විතර ඉන්නවනේ
8ක් විතර ඉන්නවා
ඉතින් ලංකාවේ කෝච් නේ ඔක්කොම කරන්නේ
ඔව් ඉතින් අන්න එකයි තියෙන ප්‍රශ්නේ දැන් හැමෝම අර එකතු කරගන්නත් අමාරු ප්‍රශ්නයක් තියෙනවා සහ අර එක එක අය කියන විදිය වෙනස් නේ එක්කෙනෙක් කියනවා මේක කරමු කියලා අනිත් එක්කෙනා කියනවා බෑ මේක කරන්න බෑ කියලා කියනවා ඉතින් ඔහොම ටිකක් අමාරුයි කෝච් තමයි හෙඩ් විදිහට ඉඳගෙන එයා තමයි කියන්නේ මට මේ ඇත්ලීට් මේ විදිහට ඕනේ හෙට යාව මසාජ් කරලා දෙන්න ඕනේ යාගේ මසල් රිකවර් කරලා ඉවරලා මට අනිද්දා තියෙනවා යාට මෙන්න මේක දෙන්න මේ ස්පීඩ් වර්කවුට් එක ඉතින් ඒකට මට යාව දෙන්න කියනවා ලෑස්ති කරලා ඉතින් අර එතකොට අරයා කියන්න බෑ කියලා සහ ඒක නෙමේ අපි ඒක වෙනස් කරමු මේ වර්කවුට් එක අපි කරමු ඒක තව දවස් 3කින් කරමු එහෙම කිව්වොත් ඒක වැඩේ වෙන්නේ නැහැ කෝච් කියන එක තමයි අනිත්‍ය කරන්න ඕනේ ඉතින් කෝච් ඒව ඔක්කොම යාලට බෙදලා දීලා තියෙන ඉතින් එහෙම වුණොත් තමයි මේ ටීම් එකක් ඉම්ප්‍රූව් වෙන්නේ
ඉතින් ඩෙන්ටිස් කෙනෙක් ඉතින් එකපාරක් අවුරුද්දට දෙපාරක් ඕන මේ යාර ගිහිල්ලා බලලා බෙහෙත් අරන් එන්න පුළුවන් ඉතින් මේ දිගටම මොකද ඩෙන්ටිස් කෙනෙක් තියන්නේ
ඩෙන්ටිස් කෙනෙක් ඇත්තරම ඒක මේ අවුරුද්දේ තමයි ඒක එකතුනේ අපේ ටීම් එකට අපිත් එච්චර හිතුවේ නැහැ මොකද මගේ ගිය අවුරුද්දේ ඇත්තර මේක ටිකක් ලොකු කතාවක් 2021 දී මගේ තිබ්බ ඩ්‍රීම් එක තමයි මේ ඔලිම්පික් දුවන එක ඔලිම්පියන් කෙනෙක් වෙන එක. ඉතින් ඒකට ප්‍රැක්ටිස් කරද්දී මගේ ස්ටාර්ට් බ්ලොක් එක මගේ ඒ අවුරුද්දේ ලොකු පීක් පොයින්ට අපි ඒක ගොඩක් ප්‍රැක්ටිස් කරා. කරද්දි මගේ බැක් පේන් එකක් ආවා. ඒකේ නර්ව් දිගේ පල්ස් යනවා. එතකොට මට ඇත්තටම පුටුවක විනාඩි 5ක් ඉන්න බෑ වාඩි වෙලා පේන් එකක් එනවා. එතකොට ඒක දුවද්දි બ્લોක් වල යූස් කරද්දි બ્લોක් යූස් කරද්දි ඇත්තටම අමාරුයි මට ඒක. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක මට හරියට මගේ කරපු ට්‍රේනින් වලින් රිසල්ට් එක මට ගන්න බැරි වුණා. ඔලිම්පික් ඒ අවුරුද්දේ මම ලංකාවේ රෙකෝඩ්ස් බ්‍රේක් කරා. ඊට පස්සේ ඇචීව්මන්ට් පැත්තෙන් බැලුවොත් මම ගොඩක් කරා. ඔලිම්පික් ගියා නමුත් අර රිසල්ට් එක ආවේ නැහැ. ඒ හේතුව තමයි අර නර්ව් දිගේ කියපු පල්ස් නිසා මට ප්‍රැක්ටිස් කරන්න බැරි වුණා. ඉතින් අපි සාමාන්‍ය විදිහට අපි චෙක් අප් කරලා ටික ටික මේක හොයාගන්න ට්‍රයි කරා කොහෙද මේක පටන් ගන්න තැන කියලා. ඒක පටන් මේ අවුරුද්දේ තමයි ඒක හරියටම හම්බුනේ. ඒක පටන් ගන්න තිබ්බේ දත්වලින්. දත්වල අර අපි හැමෝගේම අර අන්තිම දත් ටික දත් හතර ඒක එන විදිහ පොඩි වෙනස් වීමක් තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙක්ට නම් එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒක විශේෂයෙන් මේ මීටර් 100 ස්ප්‍රින්ට් ඉවෙන්ට් එකක් කරන කෙනෙක්ට ඒක සෑහෙන බලපාන දෙයක් කියලා මම ඒකෙන් පස්සෙන් මම ඒක දැනගත්තේ. ඒකට හේතුව ඒ දත් එනකොට ඒ මසල් එක ටච් වෙනවා. මගේ දත් ඇවිත් තිබෙන්නේ නැහැ. ඒක එන ගමන් ඒ එනකොට ඒ මසල් එක ටච් වෙනකොට ඒ දතේ එතනින් ගිහිල්ලා බෑක් එක බෙල්ලේ පිටිපස්සේ මසල් එක ටයිට් වෙනවා. ඒක හැමම යනවා බෑක් එකට. බෑක් එකෙන් මේ ග්ලූට්ස් හරහා යනවා. එතකොට ඒ ග්ලූට්ස් ටයිට් වෙනකොට ග්ලූට්ස් වලට යටින් යන නර්ව් එකේ ටච් වෙනවා මසල් එක. එතකොට එතනින් තමයි පල්ස් යන්න ගන්නෙ. ඉතින් අපිට ඕක හොයාගන්න සැහැණ කාලයක් ගියා. අවුරුද්දක් විතර ගියා. ඉතින් මේ අවුරුද්දේ මුලදී තමයි අපි මේක ඒ ડોක්ටර්ව හම්බුනේ. ඇත්තටම මේ ඒ ડોක්ටර් තමයි මේ යුරෝප් වල ඉන්න හොඳ එක්කෙනෙක්. ඉතාලි වල ෆුට්බෝල් ටීම් බලන එක්කෙනෙක්. ඉතින් එයා තමයි ඒක බලලා ඉවරලා බයිට්ස් කියලා තියෙනවා අපිට තුවදි දාන්න එකක්. ඒකෙන් තමයි මේ ප්‍රෙෂර් එක අපි අර දුවනකොට එන ප්‍රෙෂර් එක රිලීස් කරලා දාන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ අවුරුද්දේ මම ඇත්තටම මේ ඔක්කොම ගත්තු ජයග්‍රහණ ඔක්කොම ගත්තේ. ඉතින් මේ අවුරුද්ද පටන් ගද්දියා කිව්වා මේ අවුරුද්දේ රේස් ටික දුවලි වෙලා අපි ඒ දත් ටික අයින් කරලා දාන්න ඕනේ අලුත් එහෙකට යන්න කලින්. මොකද මේ ග්‍රැවිටි බැලන්ස් වෙන්න ඕනේ ප්‍රැක්ටිස් මේ ස්ටාර්ට් වෙන්න කලින්. ඉතින් ඒ ඔක්කොම තාක්ෂණෙත් එක්ක මේ ඉස්සරහට යන දේවල්.
يعني දත් එච්චර වැදගත් නේ අපි හිතන්නේ නෑනේ. දැන් දත් කතා කරා. හැබැයි දැන් ඒතර يعني මානසික සෞඛ්‍ය ගැනත් හිතනවාද හැමතිස්සෙම?
අනිවාර්යෙන්. මොකද ඒක ග්‍රවුන්ඩ් එකේදී ග්‍රවුන්ඩ් එකෙන් පිටත වගේම අපි ඒක හරියට ඉන්න ඕනේ ස්පෝර්ට්මන් කෙනෙක් විදියට. මොකද මේ අපි කරන මේ ඉවෙන්ට් එකත් එක්ක අපි හිතන එක දෙයකින් තප්පර දශම ගාණක් වෙනස් වෙන්න පුළුවන්. නිසා ඒක ගොඩක් වැදගත් මේක.
දැන් මේක අහන් හිටියන් පස්සේ මෙච්චර ටීම් එකක් ඉන්න ඕන ක්‍රීඩකයෙකුට කියලා හිතනවනේ. දැන් ඔබ කොහොමද මේ කට්ටිය නඩත්තු කරන්නේ? ඒ කියන්නේ කෝටිපතියෙක් වෙන්න එපා ඔය විදිහට ටීම් එකක් තියාගෙන ඔය වගේ දේවල් කරන්න. එතකොට ලංකාවෙන් ගිය කොල්ලෙකුට මේකක් කරන්න පුළුවන්ද කියලා හිතෙනවනේ කපාට.
හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අර මං ගියේ මගේ ආසාවට මේ ක්‍රීඩාව කරන් යන්න කියලා. නැතුව මට කවුරුත් මේ ස්කෝල්ස් දීලා කෝච්ලා හොයලා ටීම් හොයලා නෙමෙයි මාව යැව්වේ. එහෙ ගිහින් තමයි මං අර කිව්වේ අවුරුදු 5ක්ම මං ට්‍රයි කරා මෙතනින් ගොඩ එන්න. කෝචස්ලා හොයලා යාලා මට උදව් කළා. ඇත්තටම එහෙම කරන අය අඩුයි. ලංකාවගේ රටවල් නෙමෙයි යුරෝප් වල තියෙන්නේ. යාලා දෙයක් කරන්න යාලට මොකක් හරි දෙයක් එනවා නම් විතරයි ගොඩක් කියලාට. ඒකත් මේ ස්පෝර්ට්ස් වලින්. මොකද මම යාලා කරනවා මම අඩුම තරමේ එහාටවත් දුවනවා නම් මම දුවන්නෙත් එහාට නෙවෙයි. ඉතින් එතකොට
දුවන්නෙත්
මම ලංකාවට. ඉතින් කවුරුත් එන්නේ නැහැ. මට ස්පොන්සර් කරලා මට සල්ලි දීලා මාව ට්‍රේන් කරලා මාව ගන්න ලෝකේ එක ප්ලේස් එකකට. හැබැයි මට හම්බ වෙච්ච කෝච් අත්තරම් මගේ තාත්ත කෙනෙක් වගේ. එයාගේ සල්ලි මට ගොඩක් මේ දුන්නා. මගේ මේ ට්‍රේනින් වලට වියදම් කරා. මගේ ට්‍රාන්ස්පෝර්ට් ගොඩක් වෙලාවට කරේ. එයා මාව ගෙදරින් දන් එක්ක යනවා ග්‍රවුන්ඩ් එකට. මාව ට්‍රේන් කරලා මාව ගෙනත් සමනය කරන්නේ නැහැ. කරන් නැති දෙයක් තමයි එයා කරේ මනුස්සයා. ඉතින් මගේ ඇසිස්ටන්ට් කෝච් විදිහට අදත් එයා ඉන්නවා මාත් එක ටීම් එකේ. ඉතින් අර ටික ටික යනකොට මේ අවුරුද්දේ දැන් මේ වෙනකන් තාම එයාලට ලංකාවෙන් කීයක්වත් තාම දීලා නැහැ. දැන් හිතා ගන්න පුළුවන් මම අර කලින් කියපු ගණන් එක්ක මේ වගේ ලෙවල් එක ටීම් එකකට කොච්චරක් පේ කරන්න අවශ්‍යද කියලා. ඉතිං එයාලා මේ අවුරුද්දු දෙකම යාලාට මං මෙක්ස්පේන් කර ආලංකාව යන තත්ත් මේ විදිහයි යාලට එහෙම පේ කරන්න ලෝකේ අපිට ප්‍රොජෙක්ස් තියෙනවා දැන් ලංකාවට එහෙම දෙයක් නැහැ එතකොට ෆන් කරන්න නැහැ කියන දේ මං යාලට පෙන්වුවා මටත් ගෙවන්න අමාරුයි පර්සනලි ඒ කියන්නේ මගේ ට්‍රේනින් වල කොස්ට් එකත් මං ඉන්නේ යුරෝප් වල ලක්ෂ ගණන් වලින් අපි කියන්නේ රුපියල් වලින් බැලුවොත් එහෙම ඉතින් ඒකම අර වගේ ගාණක් මට වියදම් කරන්න ඇත්තටම අමාරුයි ඉතින් එයාලා ඒක තේරුම් ගත්තා මට නිකන් ඒක පෞද්ගලිකව මට ඒක නිකන් ලොකු දුකක් කනගාටුවක් වගේ ආපු ප්‍රශ්නයක් මොකද මේ හැමෝමටම වටිනාකමක් තියෙනවා මට ඒක යාරට දී ගන්න විදිහක් නැහැ එතකොට මට ඒක ගෙවන්න මට එන විදිහක් නැහැ මේ මුදල් ඉතින් ඒකත් එක්කම යාලකෝ නැහැ ප්‍රශ්නයක් නැහැ අපි මේක ට්‍රයි කරමු අපි ට්‍රයි කරලා පෙන්නමු වෙන වෙන රටවල් ෆන්ඩ් කරලා තමයි රිසල්ට් එක ගන්නෙ අපි මේක ට්‍රයි කරලා පෙන්නමු දැන්වත් මේ දේ වෙයිද කරයිද කියන කාරණේ ඉතින් අපි ඒක කරා ඉතින් දැන් ඉන්නේ වෙනම ස්ටේජ් එකක වෙනම ලෙවල් එකක අපි ඒක කරලා පෙන්නමු නිසා ඉතින් ඒකට එයාලට මං ස්තුතිවන්ත වෙන්න ඕනේ මං ඒක එයාලට කියලා තියෙනවා හැම රේස් එකකින් පස්සෙම ඉතින් මං හිතනවා දැන් ඉස්සරහට ඒ දේ හරියයි කියලා මං විශ්වාසයෙන් ඉන්න මොකද මං බලාපොරොත්තු වෙනවා ඒ දේ හරියට ඒ
තමයි වටිනාකමට ක්‍රීඩා අමාත්‍යංශයත් එක්ක කතා කරන්නේ ඔබ හම්බෙන්න ක්‍රීඩා අමාත්‍යවරයෙක් ගිහිල්ලා තිබුණේ ඒ වගේ ප්‍රතිඵලයක් මොන හරි තියෙනවද ඒ කියන්නේ මේ අඩු ගන්න දැන් ඔක්කොම සාකච්ඡා විතරද දෙනවා දෙනවා කියනකොට තාම එකක්වත් ලැබුණේ නැද්ද එතකොට
අතරම ක්‍රීඩා අමාත්‍යවරයා ගියා ඉතාලියට ආපු වෙලේ එයා අපේ ට්‍රේනින් සෙන්ටර් එකට ආවා කෝච්ලව හම්බුණා එයාට මම ඔක්කොම පෙන්වුවා තියෙන ග්‍රවුන්ඩ් ජිම් ඉන්ඩෝ ට්‍රැක් එක ස්විමින් පූල් එක මං ඒ ටික ඔක්කොම එයාට පෙන්වුවා මෙන්න මේ වගේ තැනක තමයි අපි ප්‍රැක්ටිස් කරන්නේ ලෝකේ මේ වගේ මීට වඩා පහසුකම් ගොඩාක් තියෙන ඒවා තියෙනවා ඉතින් මේක තමයි අපිට තියෙන තැන ඒත් ප්‍රශ්නයක් නැහැ ඒකත් ලංකාවට වඩා ගොඩාක් ඉස්සරහින් තියෙන්නේ ඉතින් ඒකේ වටිනාකම එයා දැක්කා ඉතින් ඇත්තට මම එතුමත් එක්කත් කිව්වේ අපිට මේ යන වැඩපිළිවෙලක් නැහැ රටේ මේ ස්පෝර්ට් පැත්තේ කියන්නේ ක්‍රීඩකයෙක් දවසක තැනකට එද්දි එයාට කොහොමද සලකන්නේ එයාගේ මහන්සියට ප්‍රෝ ඇත්ලීට් කෙනෙක් විදිහට අපි නිකන් කතා කරනවා විතරයි මෙයා මේ වෘත්තිම ක්‍රීඩකයෙක්. නමුත් එයාට ඇත්තටම ඒකේ වටිනාකමක් තියෙනවද කියන කාරණේ ඇත්තටම නැහැ. ඒක ගැන නෙමෙයි කතා වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේකට සැලැස්මක් හදමු. මම ඉන්න තැනට දවසක තව ක්‍රීඩකයෙක් එනකොට එයාටත් අවම විදිහට මගේ විදිහටවත් ට්‍රීට් වෙන විදිහට විදිහක් කරමු කියන එක මම කිව්වා. ඉතින් ඒකෙදි අපි දැන් මාස 4ක විතර වෙලේ ඉඳන් අපි ඒ ගැන කතා කරනවා. ඉතින් මම හිතනවා මම නැවත වාරයක් රටින් පිට වෙන්න කලින් මට ඒ දේවල් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම හිතනවා ඒක ලොකු පියවරක් වෙයි කියලා මේ ඉදිරියේදී එන්න ඉන්න අයටත් ඒ කියන්නේ යාළට පේනවා ගමනක් තැනක් පේනවා මෙතෙන්ට આવොත් මට මේ දේවල් ලැබෙයි කියලා. ඉතින් මම හිතනවා එහෙම නැතුව මේ අර ගමනක් රටකට ක්‍රීඩා පැත්තෙන් යන්න අමාරුයි. ඉතින් ඔය ඔක්කොම පහසුකම් තියෙන ටීම් එකක රටක ප්‍රැක්ටිස් කරනවා කියන්නේ මේ ලංකාවේ ඉඳන් ප්‍රැක්ටිස් කරද්දි ඉතින් ඒ තැන හදන්න ඕන කවුරු හරි
පටන් ගන්න ඕන. ගොඩක් අය ගොඩක් වෙලාට ඒක ආරක්ෂක අංශක වැඩ කරලා අනිත් වෙලාවේ තමයි ක්‍රීඩාවෙන් නිරත වෙන්නේ. දැන් ඔබත් එහෙම මොන හරි රැකියාවක් කරන ගමන්ද මේ ක්‍රීඩාවෙන් නිරත වෙන්නේ නැත්නම්
නැහැ. මම එහෙ උදේ හවස ප්‍රැක්ටිස් සතියේ දවස් 6ක් ප්‍රැක්ටිස් ෆුල් ටයිම් මේක විතරයි කරන්නේ. එහෙම කරන්න අමාරුයි. මොකද මේක පොඩි කාලයයි තියෙන්නේ. මේක අවුරුදු 50ක් 60ක් යනකම් කරන්න බෑ. විශේෂයෙන්ම ඇත්ලටික් ඒකනුත් මේ 100 මීටර්ස් කියන ඉවෙන්ට් එක මම අර කලින් කිව්ව දේවල් එක්ක මේ මොන ට්‍රේනින් කොහොම ග්‍රවුන්ඩ් එකේ කරත් අදාළ මීට් එකේ හුලඟ වෙනස් වුණොත් අපිට නෝ චාන්ස්. අපේ ටාගට් එකට යන්න බෑ. මීට් එකක් වින් කරනවා කියන නෙමෙයි අපි වෙනම එහෙකට යනවා. ඉතින් එතකොට ඒ අවස්ථාවේ මොහොතේ නැත්තම් ආයෙන්නේ නැහැ කවදාවත්. ඉතින් බොහොම සුළු කාලයයි මේ කාලය තුළ අපේ ජීවිතේ හොඳම කාලේ අපි මේක වෙනුවෙන් වැය කරනවා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.
ඒතර රස්සාවක් නෑ දැන් කියන්නේ රස්සාවක් නෑ.
නෑ.
කාගේ සල්ලි වලින්ද ට්‍රේනින් කරන අරගලු නිකන් දෙනවා. ඒතර කාලා අම්මගෙන් තාත්තගෙන් කාලා බිලා ට්‍රේනින් කරනවා.
ඇත්තරම කාලයක් ලංකාවේ රජයෙන් ස්පෝර්ට් මිනිස්ට්‍රි එක හරහා සහ NOC එකෙන් කාලයක් උදව් කරා ස්කෝල්ස් විදිහට. නමුත් ඒක 100%ක් මගේ ට්‍රේනිං වලට මගේ ටීම් එක වෙනුවෙන් මට වියදම් කරන්න බැරි වුණා. මොකද පොඩි ප්‍රමාණයක් ඒකත් 2020 හිටපු ලෙවල් එක නෙමෙයි 2021 21 වගේ නෙමෙයි 2022 දැන් 2023ට යද්දි ඒක තවත් වෙනස් වෙනවා. මොකද මම අර කියපු විදිහට අපිට එක ස්ටෙප් එකකින් තවත් ස්ටෙප් එකකට යන්න තාක්ෂණය පැත්තෙන් අපිට ගොඩක් දේවල් අවශ්‍ය වෙනවා. එතකොට ඒවට වැය වෙන ගාණ ප්‍රමාණය වැඩි මුදල්. ඉතින් එතකොට එහෙම බලනකොට අර මුලදී දුන්න මුදල් ප්‍රමාණයක බලද්දි එතකොට කරපු උදව් එක්ක බලද්දි දැන් තියෙන වෙනම මට්ටමක. ඉතින් මේක ඉම්ප්‍රූව් වෙනකොට හරිනම් වෙන්න ඕනේ මේක ඉම්ප්‍රූව් වෙන එක. සාමාන්‍යයෙන් ඇත්ලීට් කෙනෙක්ගෙන් තමයි යාලා අහන්න ඕනේ ඔයාට ඉම්ප්‍රූව් වෙන්න, ඔයාට තව ඉස්සරහට යන්න. අපිට මෙඩල් හෝප් එකක් විදිහට ඔයාව තියාගන්න නම් ඔයාට ට්‍රේනින් වලදී ඔයාට තව මොනවද වෙන්න ඕනේ කියන කාරණේ. එහෙම බලලා තමයි සාමාන්‍යයෙන් මං ඉන්න රටේ වෙන්නේ.
ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔය මම මෙහෙම අහුවොත් එතකොට ඔය මාෂල්ට වගේ කොච්චරක් විතර ස්පොන්සර්ෂිප්ස් එනවද, යාට කොච්චරක් විතර ගෙවනවද ආණ්ඩුවෙන්, යාගේ ට්‍රේනින්ග්ස් වලට නිකන් හිතට ගාණක් නිකන් නියන් ඒ වගේ කියලා හිතුවොත්?
මාෂල් මට මුලින්ම හම්බෙන්නේ 2021 ඉන්ඩෝ 2 එකේදී. එයා මාත් එක තමයි යන්නේ මුළු ඉන්ඩෝ 2 එකටම. එදා තමයි මම දැකලා තිබ්බට හම්බුනේ එදා. ඉතින් අපිට ගණන් මට කිව්වා ලොකු ගණන්. එතකොට යාගේ හැටියට මං හිතන්නේ ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකක් ලංකාවේ දින්න කෙනෙක්ට වඩා ගාණක් එයාට හම්බෙනවා ඒ ස්ටේජ් එකේ දුවද්දී, 10.03 එක දුවද්දී. එතනින් එහාට ගිහිල්ලා දැන් නම් මිලියන්ස් ගණන් වලින් කතා කරන්නේ, LKR නෙමේ යුරෝ මිලියන්ස් වලින් කතා කරන්නේ ගණන්. එයාගේ ලයිෆ් එක බලා ගන්න පුළුවන් එයාගේ ඉන්ස්ටාග්‍රෑම් මේ කවුන්ට් එකට ගියොත්. එහෙම පදින වාහන, ගෙවල්, එතකොට බෝල්ට් වුණත් එයාගේ සින්දුවල කියලා තියෙනවා පොඩි රටක ඉඳන් ආපු කෙනෙක් මම, එතකොට මං අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන ඔක්කොම ඒ රටෙන්, එයාගේ ඔලිම්පික් කමිටි එක, එතකොට ස්පෝර්ට් ෆෙඩරේෂන් එක, ස්පෝර්ට් මිනිස්ට්‍රියකින් එයාට ෆන්ඩ් කරපුවා, සහ එයාගේ ප්‍රයිවට් ස්පොන්සර්ස්ලා. එයාගේ වැලියූ එක මුලින් රටෙන් දීලා පස්සේ ඒක උඩට අරන් යනවා. එතකොට ඒ ඇත්ලීට් කෙනෙක්ව බිල්ඩ් කරනවා කියන්නේ රටේ හැම අංශයක්ම උඩට යනවා කියන එක. මොකද ඒ ඇත්ලීට් ගිහිල්ලා දිනද්දී ලෝකේ ප්‍රබල පෙළේ ක්‍රීඩකයෝ දුවන තරඟවල ටීවී එකේ පෙන්නද්දි ඒ ඇත්ලීට්ගෙන් ලොකු වැලියු එකක් එනවා ඒ රටට,
නේෂන් බ්‍රෑන්ඩින්ග් එකට ඉතාම
වැදගත්. ඉතින් එහෙම වෙනකොට තමයි ඔය ඉන්වෙස්ට්මන්ට් කියන එක එන්නේ. එතකොට දැන් මේ ක්‍රීඩා ආර්ථිකය පැත්තෙන් බැලුවොත් එහෙම අර වගේ ඇත්ලීට් කෙනෙක් ලෝකේ ප්‍රසිද්ධ වෙද්දි අර ගොඩක් රටවල් එනවා ඇවිල්ලා ඒ රටේ ඒ ක්‍රීඩාව දියුණු කරන්න. මොකද ඇත්ලීට් කෙනෙක් දුවනකොට එයාගේ සපත්තු දෙකේ තමයි මිනිස්සු බලනවා, එයාගේ ස්ටයිල් එක මොකක්ද, එයා දාන ග්ලාස් දෙක මොකක්ද, අඳින මේ ස්කිනි එකේ බ්‍රෑන්ඩ් එක, ඒ ඔක්කොම දේවල් බලනවා. එතකොට කම්පැනි වලින් ඒ රටට එනවා ඇවිල්ලා එයාලා ඒවා සෙල් කරනවා. මොකද පොඩි අය ඉම්ප්‍රෙස් වෙනවා ඒ එයාව දැකලා. එතකොට ඒක තමයි එයාලා සෙලින්
එයාලගේ
අයිටම් සෙල් කරන්න යූස් කරන්නේ. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් එහෙම පිටරටින් ඇවිල්ලිවල්ලා ලංකාවට සෙල් කරලා අපේ සල්ලි අරන් යනවා කියලා. නෑ, ඒක එක කොටසක් විතරයි. හැබැයි ඒක දිහා බලලා තව කට්ටියක් හැදෙනවා. ඒකම එයාලා පටන් ගන්නවා චැරිටි කරන්න ඊට පස්සේ. එතනින් ඒ එකක් විතරයි. එතකොට ඕක වටේට තව ගොඩක් කට්ට. දැන් උදාහරණයකට බෝල් දුවන රටේ බෝල්ගේ ඉස්කෝලෙට ඒ දවස්වල එයාටත් තිබ්බේ නැහැ දුවන සපත්තු. නමුත් එයා දුවලා එයාට පූමා එකෙන් කොන්ට්‍රැක්ට් එක සයින් කරාට පස්සේ අද වෙනකනොත් ඒ ඉස්කෝලේ ළමයින්ට පූමා එකෙන් ස්පොන්සර්. ඒ ඉස්කෝලේ මුළු ළමයින්ට ඩෙක් ෂූස්, ස්පයික්ස්, ඇඳුම් ඔක්කොම එයාලට ෆ්‍රී හම්බෙනවා. ඒ අර බෝල් කරපු දේත් එක්ක. ඉතින් ඒවා ලංකාවේ තව ඒ ස්ටේජ් එකට තියා නැෂනල් ටීම් එකටවත් ස්පොන්සර් කෙනෙක් එන්න හිතලවත් නැහැ. ඒ වගේ ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වලින් ගොඩක් රටවල් නයිකි, ඇඩිඩාස්, පූමා, ඇසික්ස් වගේ බ්‍රෑන්ඩ්ස් තමයි ස්පොන්සර් කරන්නේ නැෂනල් ටීම් එකට. උදාහරණයක් විදිහට ඉතාලි ටීම් එක ඔලිම්පික් යනකොට අර්මානි තමයි යාලට මේ ස්පොන්සර් කරන්නේ. සාමාන්‍යයෙන් අර්මානි කියන්නේ ලක්සරි බ්‍රෑන්ඩ් එකක්. අර්මානි වලින් තමයි යාලගේ ෆුල් කිට් එක, ඊට පස්සේ යාලගේ ට්‍රැවලින් බෑග්, සොක්ස්, ෂූස් පෙයාස් 3-4 මම දැකලා තියෙනවා. මොකද මගේ යාළුවෝ ඔලිම්පික්ස් යනකොට මමත් යනවා. ඉතින් එයාලගේ ඇඳුම් මම දකිනවා. කිට්ස් බෑග් 3-4 එනවා යාළ මීට් එකට. ඉතින් ඕවා ඇවිල්ලා අර ඇත්ලීට් කෙනෙක්ව බිල් කරලා තැනකට ගෙනවාට පස්සේ එයා එක්කම හැදෙන අනිත් ටීම් එකත් එක්ක අවුරුදු ගාණක් තිස්සේ මේක ප්‍රොජෙක්ට් එකක් විදිහට මේ ලංකාවේ ක්‍රීඩාව ආරම්භ කරන්න ඒ ඔක්කොම කරද්දි මේ ඔක්කොම ඊට පස්සෙන් එන දේවල්
ලංකාවේ කාටද ලක්ෂකහමාරකට විතර වගේ සපත්තු විකුණන්න පුළුවන් හැමෝටම බැහැනේ පොඩි මාකට් එකක් ගන්න තියෙන ඒ හින්දා සමහරට එන්නේවත් නැතුව ඇති නේ ඒගොල්ලෝ
එන්නේත් නැහැ අත්‍තර මේක ලොකු ප්‍රශ්නයක් ඒක මගේ මැනේජර් කතා කරපෙරෙත් කිව්වේ දැන් නයිකි ඒෂියා සහ අනිත් කම්පැනිස් එක්ක බලද්දි කතා කරේ ගොඩක් වෙලාවට මේ රිජෙක්ට් වෙන මට්ටමක් තියෙනවා සවුත් ඒෂියන් ෆාස්ටස් මෑන් ඒෂියන් ෆෝත් ටයිම් ඕල් ටයිම් ඉන්න මම සහ මේ අවුරුද්ද රෑන්කින් වල ඉන්න මටත් සෑහෙන අමාරුයි මේ මේ ස්පොන්ස් එකක් ගන්න. ඒකට හේතුව මේ අපේ රටේ සෙලින් එක්ක බලද්දී අපේ ඉමේජ් එක යූස් කළා මම අර කලින් කිව්ව කාරණේ. නමුත් මං හිතනවා දැන් මේක මේ ප්‍රයිවට් පැත්තනේ මේ අපි බලන් ඉන්නේ. එතකොට මේ රජයෙන් මේක මාකට් කරලා මේක මිනිස්සු අතරට ගිහිල්ලා මීඩියා වලින් ඉස්කෝලවල් වලට ගිහිල්ලා මේ ළමයි දැන් මගේ FB page එකේ නම් මැසේජ් ගොඩක් බලපුවම මේ අම්මලා තාත්තලා කියනවා අපිටත් දවසක වාගේ ඔයා වගේ වෙන්න ඕනේ අපේ පුතාට අපි කොහොමද දෙතෙන්ට කරන්නේ ඒ කරන දේ කොහොමද කියලා. අර කෙනෙක් බූස්ට් එකක් එක්ක උඩට යද්දී අදාළ ආයතන ටික දැනගන්න ඕනේ බූස්ට් එක වැටෙන්නේ නැතුව තියාගන්න. එහෙම තමයි මේ ක්‍රීඩාවක් ඕනෙම ෆීල්ඩ් එකක් උඩට ගෙනියන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ රජයේ මැදිහත් වෙලා මේ දේවල් මේක මේ එක පැත්තක් විතර නෙවෙයි පැති ගොඩාක් තියෙනවා. මේ හැමෝම එකතු වෙලා එකට ප්ලෑන් එකක් අරගෙන මේක ඉස්සරහට ගෙනිච්චොත් ඔය නයිකි ඇඩිඩාස් කියනවා මේ නෝමල් මේ ආට පාවිච්චි කරන්න පුළුවන් දවසක් එනවා ළඟදිම.
දැන් ඔබ කියනවා කෙනෙක් හොයාගන්න එක අනුග්‍රහයක් වුණත් අපහසුයි කියන එක. හැබැයි දැන් මේ වගේ වේගවත් කියලා කියපු ගමන්ම ටෙලිකමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය තමයි ගොඩක් කට්ටිය ඇවිල්ලා මෙන්න වේගවත්ම ජාලය වේගවත්ම මිනිසා වේග මේ ඔක්කොම බ්‍රෑන්ඩ් එකට එකතු කරන්නේ. දැන් ලංකාවේ එහෙම දෙයක් වුණේ නැද්ද ඔබට කතා කරේ එහෙම නැද්ද ඒ වගේ?
ඇත්තටම මං බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද මේ ඒක මම දැක්කා ඇත්තටම ඉතාලියේ මම ඉන්නකොට එහෙ අර මං කලින් කිව්ව විදිහට තොරතු ෆස්ට් ටයිම් මේ top 10 කියන බැරි එක බ්‍රේක් කරාට පස්සේ යාට මේ වෙද්දිත් ස්පොන්සර් කරන්නේ ඒ වගේ කම්පැනි එකකින් මාෂල් ජේකොබ් දිව්වට එයාට වඩා හයියෙන්. නමුත් එයාට තාමත් ස්පොන්සර් කරන්නේ නැරක. මොකද ඒක ඉතලි වල හිස්ට්‍රී එකේ එක මාක් එකක් දැන් තොරතු. එයා තමයි ෆස්ට් ටයිම් ඒක බ්‍රේක් කරේ. සවුත් ඒෂියාවලම මමයි ඒක බ්‍රේක් කරේ. ඉතින් ඒකට අනිවාර්යෙන්ම අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකම දැන් කම්පැනිස් ගැන කතා කරොත් එහෙම දැන් ගොඩක් වෙලාවට මේ මේ ස්පෝර්ට් ෆීල්ඩ් එකේ එයාලා දකින්නේ නැහැ මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මේ ස්පෝර්ට් කියන එක යූස් කරලා අපේ බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරගන්න පුළුවන් කියන එක තාම ලංකාවට ඒක මේ හුරු දෙයක් නෙමෙයි.
සහ ආසියාවට මුණත් ගෙනියන්න පුළුවන් කියන එක හිතන්න ඕනනේ.
එයාලා ඒක එච්චර ફોකස් කරන්නේ. නමුත් මේ ක්‍රීඩාව කියන දේ වටා තමයි මේ මිනිස්සු ඔක්කොම එකට මේ එකතු වෙන්නේ. ඒකයි තැන. ඒ කියන්නේ රටේ රට වෙනුවෙන් කෙනෙක් දුවනකොට හැමෝම එනවා බලන්න. එතෙන්ට මේ ಜಾති, පාක්ෂ, ඒව මොනවත් නැහැ. හැමෝම එනවා. ඉතින් එතකොට ඒක හරියට බ්‍රෑන්ඩින් කරොත් එහෙම අනික මම දුවන්නේ යුරෝප් ඇතුලේ. අනිවාර්යෙන් මේ දුවන රේසස් ලෝකේ හැමෝම බලනවා ලයිව්. එතකොට ඒ රටේ නම කියවෙද්දි සහ මං ගැන කියද්දි ගොඩක් අය මගේ රේස් බලපු කට්ටිය ඉන්නවා. එතකොට එයාලා දන්නවා මොනවද ලංකාව ගැන කියන්නේ කියලා. ඉතින් මේක ලොකු අවස්ථාවක් වෙනවා මේ ලංකාවේ බ්‍රෑන්ඩ් වෙන තැනකට අරන් යන්න, වෙන ස්ටේජ් එකකට මේ ක්‍රීඩාව පාවිච්චි කරන්න ඕනේ අන්න එතෙන්ට. මාකටින් වලට අපි ලංකාව වියදම් කරනවා ලොකු ගාණක්. නමුත් මේ ස්පෝර්ට් වලින් ඒක කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මන් දුවන තප්පර 9 ඒක කරන්න පුළුවන්. මොකද මීටර් 100 සහ මැරතන් කියන එක තමයි මේ අපේ ස්පෝර්ට් ෆීල්ඩ් එකේ ගොඩක්ම මිනිස්සු බලන සහ ඇබ්බැහි වෙලා තියෙන දේ.
ආකර්ෂණීයම.
ඔව්. ඉතින් ඒ නිසා මේ ඒක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ලංකාවේ සමහර බ්‍රෑන්ඩ්ස් ගත්තොත් මට ඇවිල්ලා තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් මම ඒවා අරගෙන නැහැ. මොකද අපි කතා කරන් යද්දී ඇත්තටම මේ බොහොම පොඩි වැලියු වලට තමයි යාලා අපි වැලියු ගන්න. සාමාන්‍ය ඇත්ලීට් කෙනෙක් මේ වර්ල්ඩ් ලෙවල් ස්ටේජ් එකට ආවට පස්සේ ඇත්ලීට් තමයි කියන්නේ එයාගේ වැලියු එක මෙච්චරයි කියලා. එතකොට සමහර කම්පැනිස් ඇවිල්ලා තියෙනවා මාසෙකට රුපියල් 20,000ට 35,000ට වගේ ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා.
ඒ කියන්නේ මාසෙට 20,000 කියන්නේ ඔයාට ස්පොන්සර්ෂිප් එකක් 1 මිලියන් වලින් එහාට ඇවිල්ලා නැද්ද? ඔය කියන ගණන් එක්ක
1 මිලියන් වලින්
අවුරුද්ද කොන්ත්‍රාත් එකක් සම්මත අවුරුද්දටනේ.
සාමාන්‍යයෙන් දැන් අපේ ක්‍රිකට් ප්ලේයර්ස්ලා ගත්තොත් එහෙම එයාලගේ වැලියුක ටිකක් වැඩි. නමුත් මම දන්නේ හරියටම ගණන් කොහොමද කියලා. අර එයාලත් එක්ක බලද්දි ක්‍රිකට් ප්ලේයර්ස්ලා අවුරුද්ද පුරාම මැචස් වල ඉන්නවා ටීවී එකේ ඉන්න වෙලාව වැඩි යාලෝ පේන ෆ්‍රේම්ස් ගන්න වැඩි දැන් අපේ තප්පර 9න් රේසියක් ඉවරයි දැන් මම ආයේ දුවන්නේ රේසියක් තව මාස 7කින් විතර හැබැයි මාස 7ටම වැලියු එක තප්පර 9න් ගන්නවා ඒකයි ඒක තියෙන වෙනස අර මේ අර ලංකාව අර ක්‍රිකට් වලින්ම ප්‍රසිද්ධ නිසා තමයි මේ ගොඩක් අය මේ බ්‍රෑන්ඩ්ස් පවා
ඔව් මෙහෙම කිව්වොත් දැන් ක්‍රිකට් ක්‍රීඩකේ කැතරම ගත්තොතින් ඔය ඒගොල්ලන්ට එක මැච් එකකට සාමාන්‍යයෙන් 1 මිලියන් විතර හම්බෙනවා මං කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලන් හම්බෙන පඩියට අමතරව මැචස් ගන්නට හම්බෙනවනේ එතකොට ස්පොන්සර්ෂිප්ස් ගත්තම ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ගොඩක් ලට 2 මිලියන් 3 මිලියන් ඔය වගේ ගාන වගේ තමයි ගොඩක් ලට ඉන්නේ එතකොට ස්පෝට් එකට දැන් මේ වගේ මලල ක්‍රීඩාවට එනකොට ඔය ගාන ප්‍රමාණවත්ද ඒ ගානට ස්පොන්සර්ෂිප්ස් ගිහිල්ලා මදිද ඔබ කියන්නේ මොකද්ද ගාන එහෙනම්
අතරම මට එහෙම ගාණක් කියන්න අමාරුයි නමුත් මම මේක මේ විදිහට කියන්නම් මගේ සාමාන්‍යයෙන් පීක් පීරියඩ් එක ඒ කියන්නේ මැයි වල ඉඳලා ඔක්තෝබර් වෙනකන් මගේ ටීම් එකත් එක්ක මම ට්‍රැවල් කරන්න ඕනේ මගේ ෆිසියෝ ඩොක්ටර් ඒ කෝච් ඔක්කොම මම කියනවා මීටර් එකට ට්‍රැවලින් ටිකට්ස් ඒවා මගේ ට්‍රේනින් කෝස්ට් ට්‍රාන්ස්පෝර්ට් ලැබ් ටෙස්ට් ඔක්කොම එක බලද්දි සාමාන්‍ය මගේ මාසික වියදම රුපියල් ලක්ෂ 7ක් 8ක් වෙන වෙලාවල් තියෙනවා සමහරට 10 වෙන වෙලාවලුත් තියෙනවා එතකොට දැන් ඔය කියන විදිහට 1 මිලියන් 2 මිලියන් වගේ ගියොත් එහෙම මාස දෙකක දෙකමාරක වගේ කෝස්ට් එකක් විතරයි කව වෙන්නේ ඒකෙම අනිත් පැත්ත තමයි දැන් අපි අර කලින් කිව්ව විදිහට අර ක්‍රිකට් ප්ලේ කෙනෙක් 2 3 මිලියන් වලට යනකොට දැන් අනිත් ස්පෝර්ට් වලට ප්‍රසිද්ධ නැහැනේ අනිත් ඒවා ලංකාව තුලේ. එතකොට අපිට ඒක වැලියු කරන්න බෑ ඊට වඩා ලොකු ගානට. මොකද යාලා ඊට පස්සේ අහනවා එහෙම බැලුවොත් එහෙම එයා ක්‍රිකට් ප්ලේයර් කෙනෙක් ගන්න මේ වගේ ගාන.
එහෙමනම් ඔයත් මේමද වගේ එක කම්පයර් කරනවා.
නෑ අපිව කියන්නේ ඔයාලා මේ මල්ල ක්‍රීඩාවේ වැඩිපුර එහෙමනේ. ඉතින් පොඩි පොඩි ප්‍රමාණයක් මේ මෙච්චරක් ඕකේද? අර අන්න එහෙම. ඉතින් ඒක ඇත්තරම වෙනස්. ලෝකෙත් එක්ක බලද්දි දැන් ඉතාලිය වුණත් ජනප්‍රියම ක්‍රීඩා ෆුට්බෝල්. හැබැයි මල්ල ක්‍රීඩාවට ඒක එහෙමයි කියලා වෙලා තැන නැති වෙලා නැහැ. මාෂල් ජේකොබ්ගේ මේ ඉන්කම් එක යාගේ මේ ස්පොන්සර්ස්ලා බලද්දි යාගේ වැලියු එක යාට දීලා තියෙනවා. යාට හොඳ ඇත්ලීට් කෙනෙක් විදියට යා ගත්තු ඇචීව්මන්ට් එක බලද්දි යාගේ ફોකස් එකත් එක්ක අනාගතේ රේසර්ස් වල මෙඩල්ස් වින් කරන්න යාට එයාගේ වැලියු එක යාට ඒක ෆීල් වෙනවා. ඒක හරි මම මේක ඩිසර්ව් කියන ගානට යාට ඒක ෆීල් වෙනවා. ඉතින් මං හිතන්නේ නැහැ ක්‍රිකට් වලින් ඇරුණාම දැන් අතනම ක්‍රිකට් ක්‍රීඩාව බලද්දිත් මං දන්න තරමින් ලංකාවේ අයට තමයි අඩුවෙන්ම පේ කරන්නේ. අනිවාර්යයෙන්. එතකොට එයාලටත් ඊට වඩා වැලියු එකක් තියෙනවා. මම මේ කතා කරන්නේ මේ ක්‍රීඩාව කියන දේ මැච් දිනනවා, මැච් පරදිනවා, රේසස් වින් කරනවා, ලොස් කරනවා මේක මේ ක්‍රීඩාවේ මේක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ ක්‍රීඩකයා තමන්ගේ ජීවිතේ හොඳම කාලය මේ ක්‍රීඩාව වෙනුවෙන් වැය කරද්දි ඒකට එයාගේ ඇචීව්මන්ට් වලට යනකොට ඒකට හරියන
ගානකට ගියේ නැත්තම්
වැලියු එකක් එන්න ඕනේ. එහෙම නැතුව මේ ක්‍රීඩාව කරන්න අමාරුයි.
ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයා ගොඩක් උඩ ගානකට ගියොත් තමයි මල්ල ක්‍රීඩකයාටත් සාමාන්‍යයෙන් හොඳ ගානක් ලැබෙන්නේ.
ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් ගන්න ගාන මාෂල් ජේකොබ් ගන්න ගානට වඩා 3-4 ගුණයකින් වැඩි. ඒකේ ප්‍රසිද්ධ නිසා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ රටේ ප්‍රසිද්ධ ක්‍රීඩාව ලෝකේ ප්‍රසිද්ධ නිසා ඒකට ඒ වැලියු එක හම් වෙනවා. එහෙමයි කියලා අතෙන්ට අර අඩු ගානක් දාලා නැහැ. ඒත් එයා කතා කරන්නේත් මිලියන්ස් ගණන්. යුරෝ. ඉතින් එතකොට දැන් ලංකාවේ දැන් අපි හරියට වැලියු එකක් අපි දුන්නේ නැත්තම් මම අර කලින් කිව්ව කාරණේ. ඒ කෙනෙක් උඩට යනකොට ට්‍රයි කරන්න ඕනේ අනිත් ඒ ෆීල්ඩ් එකම උඩට අරන් යන්න. මං විතරක් ගිහිල්ලා මං විතරක් කරගෙන හරියන්නේ නැහැ. මේ පොඩි අය බලන් ඉන්න අය මෙතනින් මේ ස්කූල් ලෙවල් එකේ ඉඳන් මෙතෙන්ට එන අයත් දවසක එතෙන්ට එනකොට මං ඒ තැන හදලා යන්න පුළුවන් නම් ඒ වැලියු එක යාලට ක්‍රියේට් කරලා යන්න පුළුවන් නම් මං හිතනවා මං ඒක ලංකා ඉතිහාසයේ වෙනස් කරන පොයින්ට් එකක් වෙයි කියලා මම ඒකට තාමත් උත්සාහ කරනවා. මම හිතනවා ඒක පරක්කු නැති වෙයි. මම ඒකට ඒ නිසාම මම තා උත්සාහ කරනවා මේක වෙනස් කරන්න. මොකද මේ කාල සීමාව බොහොම සුළු ප්‍රමාණය සහ මම මේ වෙද්දිත් ඇචීව්මන්ට් සෑහෙන්න කරලා තියෙනවා. ඒක මම ඔප්පු කරලත් පෙන්නලා තියෙනවා. කරන්න කලින් නෙමේ මම කරන්න කලින් නෙමේ ඉල්ලුවේ මම මේක කරන්න යන්නේ මට මේක කරලා දෙන්න කියලා. නෑ මම කරලා පෙන්නේ මම මේක කරා දැන් ඒ කරපු දේවල් සහ මෙතනින් ඉස්සරහට.
එතකොට දැන් ඔය ගොඩක් ඇඩ්වර්ටයිස්මන්ට් වල එහෙම එන්නේ නැත්තේ, පේන්න නැත්තේ ආරාධනා ලැබෙනවා මේ ගාන හම්බ වෙන්නේ නැති හින්දා.
ඔව් ඇත්තට මේක මටත් වඩා මැනේජර් මගේ එයා තමයි ඒ ඔක්කොම මැනේජ් කරන්නේ. එයා කතා කරගෙන යන ලෙවල් එකක් තියෙනවා. එතනින් අඩුවාවත් එයා එක් කරන්නේ. ඒකට හේතුව මටත් පුළුවන් කවුරුත් එන්නේ නැහනේ මේ ඔය කමන්න ඔය තියෙන ගානක් ගන්නවා කියන එක මටත් එක් කරන්න පුළුවන්. නමුත් මම ඒ අය දෙන්නම කතා කරලා ඒක තීරණය කරේ නෑ අපි එක් කරන්න. ඒක කරන එක විශේෂයෙන්ම මේ අපේ ස්පෝට් එකට කරන ලොකු වැරද්දක්. මං එක් කරොත් එහෙම එතකොට මගෙන් පස්සේ එන අයවත් එයාලා සලකන්නේ ලෙවල් එකට. මේ තැන ගොඩක් අමාරුයි. මම මේ ඉන්න ලෙවල් එකට රීච් වෙන්න. එතකොට එයාලා එතෙන්ට එන ගමන් හෝ ඒ ආසන්නයට ආවත් එයාලට ගෙවන්න ඊටත් වඩා අඩුවෙන්. ඉතින් මට ඒක කරන්න ඕනේ නැහැ එයාලට. ඒ නිසා මම හැම වෙලේම මගේ රියල් වැලියු එක ලෝකේ තියෙන මගේ වැලියු එක යුරෝප් කන්ට්‍රීස් එක්ක බලද්දි වෙනස් වෙනවා. නමුත් ලංකාවත් එක්ක බලද්දි ඊට වඩා අඩුයි. නමුත් ඒක ලොකු තැනක තියෙනවා. ඉතින් මම ඒ වැලියු එක එනකන් මං ඉන්නවා බලාගෙන. නැතුව මං ඒක පොඩි ඒවට ගිහිල්ලා අර පහලින් එන අයට ඒ තැන නැති කරන්න මං හදන්නේ නැහැ අතර.
හොඳ මැනේජර් කෙනෙක් එතකොට ඉන්නේ.
මැනේජර් සා මම
මේ දෙන්න එකතු වෙලා හොඳ අවබෝධයකින් වැඩ කරගෙන යනවා. එතකොට අපි ගියොත් බ්‍රොන්ස්, සිල්වර්, ගෝල්ඩ්, ඩයමන්ඩ් ලීග්. දැන් මේවට යනකොට දැන් මේ වගේ ඉන්නේ එක එක ලෙවල්ස් වල කට්ටිය තමයි. හැබැයි අපිට ලංකාවේ දියෝක පේන්නේ නැහැ. එළියෙන් බලනකොට අපිට වෙන්නේ අයියෝ මෙයා මේ ඩයමන්ඩ් එකේ දිව්වා නම හතරවෙනියනේ. කොහොමේ නෑනේ අපි හිතුවේ නම එක වෙයි කියලා හිතුවා එක උනේ නෑනේ කියලා. අපිට කෙටි පැහැදිලි කිරීමක් කරන්න බෑද ඔය 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 ලීග්ස් වල තියෙන වෙනස්කම් ටික. ඒ කියන්නේ ඔබ වගේ කෙනෙක් කිව්වොත් ඒක වැදගත් වෙනවා. يعني මට හිතෙන්නේ ඒක දැනගත යුතු දෙයක් කියලා.
ඔව් ඇත්තටම දැන් ওই ස්ටේජ් එකේ මෑත කාලෙදී ලංකාවේ කවුරුත් දිව්වේ නෑ
ඩයමන්ඩ් ලීග් එකේ.
ඩයමන්ඩ් ලීග් වල දුවපු පළවෙනි එක්කෙනා මම ලංකා ඉතිහාසයේ. ඒ එකම ඒකේ ෆයිනල් රේස් එක තමයි ඉම්පෝර්ටන්ට් එක. සීරිස් 14ක් තියෙනවා ඒ අවුරුද්දේ. ඒකෙදී රේස් 7ක් තියෙනවා. ওই 7ේදී එකක් වින් කරලා බෑ. රේසස් වලට ගිහිල්ලා උපරිම පොයින්ට්ස් ගන්න වැඩිම ලකුණු ගන්න 8 දෙනාට විතරයි චාන්ස් එක ගෙන දුවන්න ෆයිනල් එක. මම දැන් දෙපාරක් දිව්වා කන්ටිනියු.
ඒ කියන්නේ ට්‍රැක් සටින් 8 හම්බෙන්නේ 8 දෙනාට විතරයි.
බෙස්ට් ටයිම් ඉන් බෙස්ට් පොයින්ට් ගන්න.
ඒක ලෝකේ හොඳම 8 දෙනාට විතරයි ඔක දුවන්න පුළුවන්.
ඔව්. ඒක එකක් වින් කරලා බෑ. රේසස් වල 2 3 4 5 වගේ ප්ලේසස් අරගෙන ඉතින් ඒ ප්ලේසස් වලට පොයින්ට් හම් වෙනවා. ඒ පොයින්ට් ටික කලෙක්ට් කරගෙන තමයි අපිට ෆයිනල් එකට යන්න chance එක තියෙන්නේ. ඉතින් මම ওই මම ওই හැම ලීග් එකකම මම දුවලා තියෙනවා එහෙදි. තාමත් දුවනවා බ්‍රොන්ස්.
ඒ කියන්නේ අපේ ලංකාවේ කෙනෙක් දුවපු මොකද ලීග් එකේ ලෙවල් එක? ඔය ඉස්සෙල්ලා දුවන.
ඇත්තටම අපේ කට්ටිය ඔය ගෝන් ෆ්‍රී කියන එක කලින් දුවලා තියෙනවා. දැන් ඒක වෙනස් කරලා තියෙන නම. ඊට පස්සේ ඩයමන්ඩ් ලීග් එක කලින් තිබ්බේ වෙන නමකින්. නමුත් මේ ප්‍රසිද්ධියේ මේක මේ ලොකු මාකට් එකක් එක්ක ආවේ ඒ නමින්. එතකොට ඒක කවුරු දුවලා නැහැ. මම ඉස්සල්ලාම දිව්වේ.
ඒ කියන්නේ අපේ ගෝල්ඩ් එකේ දුවපු කට්ටිය ඉන්නවද ඔය ඉස්සල්ලා?
ඔව් අපේ අයට chance එක හම්බෙලා තියෙනවා. දැන් අවුරුදු 20කට විතර කලින් දුවලා තියෙනවා ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ එක්කෙනෙක් දෙන්නෙක්. එහෙම ගොඩාක් අයට දුවන්න chance එක නැහැ ඇත්තටම.
ඒ කියන්නේ එහෙම දුවන එක එතකොට ඒ කියන්නේ ඩයමන්ඩ් එකේ ට්‍රැක් සටේ ගිහිල්ලි වෙලා හතරවෙනියා වුණා කියන්නේ ලොකු දෙයක්. ඒක අපිට මෙහි ඉඳලා බලමු අපිට දෙන්නේ හතරවෙනියානේ කියලා.
ඒ වගේ රේස් එකක ලේන් එකක් වෙන් කරගන්නවා කියන එකම ජයග්‍රහණයක්. ලෝකේ රටවල් අතරින් හොඳම ක්‍රීඩකයෝ 8 දෙනෙක් විතරයි chance එක හම්බෙන්නේ. හොඳම කියලා කිව්වා දැන් බිස්නස් එකක් විදිහට නෙමෙයි කියන්නේ. මම මේක ටිකක් ලොකුවට එක්ස්ප්ලেইন කරොත් එහෙම මීට් එක එයාලා පවත්වන්න කියලා තීරණය කරනවා. තීරණය කරාට පස්සේ එයාලා කෝල් කරනවා ස්පොන්සර් කරන කට්ටියට. එතකොට මේ ස්පොන්සර් කරන කට්ටිය අහනවා මේකට දුවන්නේ කවුද කියලා. එතකොට එයාලා කෝල් කරනවා මැනේජ් කරන මේ ඇත්ලීට්ලව මැනේජ් කරන අයට. එතකොට ඒ ඇත්ලීට් ගේ මැනේජර් කියනවා මගේ මේ අය ඉන්නවා මේ මීට් එකේ දුවන්න කියලා. එතකොට ඒ දුවන්න එන අයගේ ප්‍රසිද්ධිය මත ලෝකේ එයාට කොච්චර නම කියද්දි කොච්චර මිනිස්සු ගාණක් එනවද දන්නවද කියන එක මත තමයි මීට් එක කරන අය තමයි ඩිසයිඩ් කරන්නේ හරි මම මෙයාට ලේන් එකක් දෙනවා කියන එක.
ආ එහෙම නැතුව මේ ටයිමින් වලටම ලේන් එක දෙන්නෙත් නැහැ.
දුවන්න අමාරුයි. ටයිම් එකක් ඕනේ. එයා පීක් එකේ ඉන්නත් ඕනේ. එහෙම ඉන්න අය කොච්චර ඉන්නවද ලෝකේ? ඒ කියන්නේ ප්‍රධාන පෙළ පළවෙනි 50 ගත්තොත් එහෙම මේ ඕනම මීටරයක් දුවන්න පුළුවන් ලෝකේ. මීටර 100 පළවෙනි 50ට. දැන් 50න් 8 දෙනෙක් විතරයි මේකේ එක රේස් එකක ලේන් එකක් වෙන් වෙන්නේ. එතකොට ඒ ක්‍රීඩකයා කොච්චර ජනප්‍රියද සහ එයාගේ මේ මොහොතේ තියෙන ටයිම් එක මේකත් එක තමයි මේක තීරණය වෙන්නේ. එතකොට මැනේජර් වුණත් එයා හොඳ ස්ට්‍රෝං කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගේ ඇත්ලීට්ව මේ මීට් එක ඇතුළට දාගන්න. ඉතින් නිකංදුව අන්න බෑ මේ ගිහිල්ලා. ඉතින් ඒකත් ජයග්‍රහණයක්. ඒ වගේ ට්‍රැක් එකක ප්‍රබල ක්‍රීඩකයෝ ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ අටක් මැද්දේ ලේන් එකක් වෙන් වෙනවා කියන එකම ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒකම රේස් එක දුවද්දී ඔය වගේ රේස් එක හත්වෙනියා වෙන්නත් අමාරුයි. ඇත්තට මොකද මේ තප්පර දශම බිංදු දශම ගණන් වලින් තමයි මේක වෙනස් වෙන්නේ. එතකොට දැන් ලෝකේ ප්‍රබලම ක්‍රීඩකයෝ අටක් මැද්දේ මමත් ඉන්නවා කියන එක වෙනම ෆීල් එකක් මට. මොකද මේ අවුරුදු ගාණක් කරපු ට්‍රේනින් වල මේ අවුරුදු ගාණක වෙච්ච මහන්සියේ කැපවීමේ රිසල්ට් එකක් විදිහට මමත් ඉන්නවා මේ අට මැද්දේ. එතකොට දැන් මට ඒ අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ මම අර අවුරුදු ගාණක් මහන්සියෙන් ප්‍රැක්ටිස් කරලා එක ලෙවල් එකට ඇවිල්ලා තියෙන නිසා සහ මගේ මැනේජර් ස්ට්‍රෝං කෙනෙක් නිසා සහ මගේ නම කියද්දි මිනිස්සු දන්නවා මේ ඇත්ලීට් කියලා. ඒක නිසා තමයි මේ ඔක්කොම ටික ගානට සකස් වුණොත් විතරයි මට මේ මීට් එක දුවන්න චාන්ස් එක හම්බෙන්නේ. ඒකත් මට මීට් හතම දුවන්න බෑ ෆයිනල් යන්න. මට හම්බෙන්නේ මීට් එක්කෝ දෙකක් තුනක් උපරිම. මොකද අනිත් ක්‍රීඩකයනේ දැන් රටවල් වල ඉන්නවා. දැන් යුරෝප් ඇතුලේ සමහර තියෙනවා ලීග්ස් වලට USA ආයෙනකොට වැඩිපුර තියෙනවා පොඩ්ඩක් පිළිගැනීම මිනිස්සු වෙනවා බලන්න. ඉතින් අර එහෙම දේවලුත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම මැද්දේ තමයි ඔය දුවලා ඒ හම්බ වෙන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජනේ අරගෙන ලකුණක් හරි වැඩිපුර එකතු කරගෙන තමයි මම ලකුණු ටික එකව කරගන්න ඕනේ අර ෆයිනල් එක දුවන්න. ෆයිනල් එක දුවනවා කියන්නේ ලෝකේ ඉන්න හොඳමට. ඉතින් එතන ඉන්නවා කියන එකම ඇති. එතනින් එහාට දෙයක් නැහැ.
මං කියන්නේ දැන් එතකොට මේ ලංකාවේ කට්ටියට ගොඩක් තරඟ අඩුයි නිදුවන්න තියෙන. එතකොට ඒ තරඟ අඩු වෙන්න හේතුව ඔය වගේ හොඳ පිළිගත් කලමනාකරුවෝ නැති එකද?
ඇත්තරම මැනේජර්ස්ලා ලංකාවේ නැහැ මේ 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 ස්පෝට් එකට.
අපේ ස්පෝට් එකට වර්ල්ඩ් ලෙවල් එකේ කට්ටිය නැහැ.
ඇත්ලටික් වලට නැහැ කිසිම මැනේජර් කෙනෙක්. පර්සනලි මැනේජ් කරන අයත් නැහැ මම දන්න තරමින්. මගේ මැනේජර් විතරයි ඉන්නේ. එයා ගාව තව පොඩි එක්කෙනෙක් ඉන්නවා දැන් දුවන. එයාලා දෙන්න විතරයි මම දන්න තරමින් මැනේජ් කරන්න. දැන් ක්‍රිකට් එක බැලුවොත් එහෙම එතන ඉන්නවා මැනේජ් කරන අය. නමුත් ඒකත් ලංකාවේ තුල විතරයි. නමුත් අපිට මේ සවුත් ඒෂියාවල මීට් දුවලා ඇති වැඩක් නැහැ ඇත්තටම බැලුවොත්. එහෙම මොකද අපිට යන්න ඕන නම් වර්ල්ඩ් ලෙවල් එකට මම අර කිව්වේ එක බ්‍රෑන්ඩ් එකක් කරන්න මේ රට එතනින් එහාට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම යුරෝප් ලීග් වල දුවන්න ඕන. එතකොට මම අර කලින් කියපු ප්‍රශ්න එනවා. ඒ වගේ දුවන්න හොඳ ඇත්ලීට් කෙනෙක් ඉන්න ඕන. එක එයාට හොඳ මැනේජර් කෙනෙක් ඉන්න ඕන සහ එයාට චාන්ස් එකක් හම්බෙන්න ඕන. ඔන්න ඔය තුන හරියට වුණොත් තමයි අපේ ලංකාවේ කෙනෙක්ට එතන දුවන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ යුරෝප් ඇතුලේ මීට් තියෙන්නේ ළඟ ළඟ. ඒ මොකද වින්ටකෙන් පස්සේ සමයක ස්ටාර්ට් කරපු වෙන ඉඳන් මීට්ස් තියෙනවා. එතකොට දැන් ඒ ඇතුලේ රට ඇතුලේ ප්‍රාන්ස් වල රේස් එකක් දුවලා දවස් 3කින් විතර පස්සේ ජර්මන් වල රේස් එකක් තියෙනවා නම් ඒ ඇත්ලීට් එතෙන්ට යනවා ෆ්ලයිට් එකේ. මේ ඇතුලේ ගමන් නිකන් බස් වල යනවා වගේ ඇත්තරම මේ ෆ්ලයිට්ස් වල. මොකද ළඟ 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 ඒ කියන්නේ පැය 1 2 3 දුරවල් ඇත්තරම දැන් අපි හිතන්නේ නැහැ. මොකද හැමදාම ගිහිල්ලා ගිහිල්ලා දැන් එහෙම තමයි ඒක වෙන්නේ. දැන් ෆ්‍රාන්ස් දුවලා ඒ ඇත්ලීට් ලංකාවට ඇවිල්ලා ලංකාවේ දැන් ආපහු යනවා නම් ජර්මන් වලට ඒක වෙන්නේ නැති වැඩක්. දුරත් එක්ක බලද්දී ඊට පස්සේ ජෙට් ලැග් එක බලද්දී ඇත්ලීට් හොඳට දුවන්න බෑ. එහෙම වෙනවා නම් දැන් ඉන්දියාවල දැන් මේක කරනවා. මොකද මම දැකලා තියෙනවා ඉතාලිය ඇතුලේ තියෙන සමහර මීට් වලට එනවා ඉන්දියන් ටීම්ස්. එයාලා ඇවිල්ලා ඉතාලිය හෝ වෙන රටක බේස් වෙනවා මාසයක් දෙකක්. ඒ ඇවිල්ලා එයාලා කරන්නේ එතන ඉඳන් ප්‍රැක්ටිස් කරනකම මේ මීට් වලට යනවා. ඒ ගිහිල්ලා මීට්ස් වල ජයග්‍රහණය කරනවා එක්කෝ පරාදිනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ එනවා. ඒකෙන් මේ එක්ස්පීරියන්ස් මොකද පරාදුනත් මේ මේ ස්ටේජ් වල ඒ ග්‍රවුන්ඩ් එකට බැස්ස වෙලේ ඉඳන් තියෙන වෙනම ෆීල් එකක්. ඒක ලංකාවේ ඉඳලා ගන්න බෑ සහ සවුත් ඒෂියා වලින් ඒක ගන්න බෑ. ඒ කම්පිටිෂන් එක තියෙන්නේ මෙතනින් එළියේ. එතකොට රියල් එක එතකොට එතන ෆයිට් කරන්න අපේ කට්ටිය එතන ගිහිල්ලා එතන බේස් වෙලා එතනින් මීට් වලට ගිහිල්ලා ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් අරගෙන තමයි ටික 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 ඉස්සරහට යන්න ඕනේ. ඒකට ලොකු ගාණක් වියදම් කරන්න ඕනේ. මොකද හෝටල් වලට එතනින් එයාපෝට් එකට යන්න පවා ඊට පස්සේ ෆ්ලයිට් ටිකට්ස් ගිහිල්ලා එන්න එයාට කෑම බීම එයාගේ ෆිසියෝതെරපිල ඒ ඔක්කොම ඒක කරනවා. චයිනා ටීම් වෙනවා ජපාන් ටීම් වෙනවා ඉන්දියන් ටීම්. මම දැන් මේ අවුරුද්දේ දැක්කේ මේ අවුරුද්දේ මුලාව ඉන්දියන් ටීම් එක. දැන් එයාලත් මේක එයාලත් මේක ටික ටික ෆලෝ කරලා දැන් එයාලත් එයාලගේ හොඳම අයව සවුත් ඒෂියන් මීට් වලට නෙමෙයි එයාලව ලෑස්ති කරවන්නේ. කොමන්වල් වර් චම්පියන්ශිප් ඔලිම්පික්වල් තමයි යාලා යවන්න.
එකද ඉන්දියාවගේ ගත්තවතින් ඒගොල්ලෝ ඇත්තරම දැම් මේ චැවලින එකින් වනත් ඒගොල්ලො රන් පදක්කම දිනාගන්න අවුරුදු ගානක් මේ වෙලාවේ ප්ලෑන් කරන හැබැ ඉස්සර දැන් අපේ ආසියාව අපි ගිහිල්ලවෙලා සම්මානයක් ගන්නකොට අපේ පදක්කමක් ගන්නකොට ඒගොලු පැත්තකව හිටිය නෑ සමහරංශවල කියන ගොල එච්චර ගොඩක් ඇතර හිතනව කියන ඔබ කියන්න
එයාලා ඔය මෙඩලෙක් ගන්න අවුරුදු ගානක් ලොකු ගානක් වියදන් කරා. එකන එක ඇත්ලීට් කෙනෙක්ක එහෙම ලේසියෙන් බිහිවෙන්න හොඳ ඇත්ලීට් කෙනෙ මේක මේ කලාතුරකින් වෙන දෙයක් දැන් චොප්‍රා නිසා ඉන්දියාව ක්‍රීඩාව උඩට ඇවිල්ල තියෙනවා. නමුත් චොප්‍රා ගත්ත මෙඩල එක මීට කලින් කවුරු තරන්න එයාලකට මිලියන් බිලියන් ගානක් වියදන් කරා. හොඳ චොප්‍රා ගොඩක් කියලා ට්‍රේන් කරේ යුරෝප්පල ෆින්ලන්ඩල ඒ තමයි ප්‍රසිද්ධ ඒ ඉවෙන්ට් එකට. එතකොට ෆින්ලන්ඩල සාමාන්‍ය කොස්ට් එක මගේ යාළුවෙක් මාස තුනක් ප්‍රැක්ටිස් කළා යුරෝ 15000 ගණක් ගිහින් තිබ්බා ඒ මාස තුනට ප්‍රැක්ටිස් වලට යුරෝ 15000. ඉතින් ඒතර කොස්ට් එක හිතා ගන්න පුළුවන් යා ෆින්ලන්ඩල තියලා ඒ කෝචින් ෆී යා ඉන්න තැන් වලට ගෙවලා යාටත් තව සල්ලි ගෙවලා කොච්චර ගාණක් වියදම් කරලා තියනවද මේ මෙඩල් එක ඉන්දියාවට ගේන්න කියලා. ඉතින් මේ ක්‍රීඩාව එහෙම තමයි.
එතකොට අපි දකිනවා මේ වගේ ලෝකේ හොඳම 8 දෙනෙක් ඉන්නකොට හොඳම ඉතාමත් සීමිත පිරිසක් ඉන්නකොට වෙන රටවලින් කතා කරලා අපේ කොඩිය යටතේ දුවන්න කියලා කියනවා. දැන් ඔබට එහෙම කියන්නේ නැද්ද?
කියන අවස්ථාව දැන් තියෙනවා.
එහෙම අහන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම දැක්කා වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉඳලා සමහර රටවල ඔබේ ඉන්න රටවල කතා කරලා තියෙනවා. ඒ කියන්නේ එතකොට දැන් එහෙම තියෙද්දි ඔබ ලංකාවට දුවනවා?
ඒකත්
එහෙම දිව්වොත් එහෙම දිව්වොත් ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේද?
ඔව් ප්‍රශ්න ඉවරයි. හැබැයි මම අර කලින් කිව්ව කාරණේ කවුරු හරි ඉන්න ඕන කෙනෙක් මේක පටන් ගන්න සහ හදන්න මං ඒ තැන හැදුවොත් තමයි මගෙන් පස්සේ එන කෙනෙක්ට ඒ chance එක ඉන්නේ. ඉතින් මෙච්චර කල් කවුරුත් එක පටන් අරන් ඒක ඉස්සරහට ගිහිල්ලා නැහැ. එහෙම ගියා නම් මට අද මේ දේවල් මේ විදිහට කියන්න වෙන්නේ නැහැ. මටත් ඒ විදිහටම ඒව සිද්ධ වෙනවා. නමුත් එහෙම නැති නිසා තමයි මට සිද්ධ වෙන්නේ කතා කරලා මේක හදන්න. ඉතින් මම ඒක කලින් කිව්ව විදිහටම ආයෙ පාරක් මම ඒක try කරනවා. මගේ උපරිම මම ඒක තාම අතෑරලා නැහැ. මොකද මං ආසයි දුවන් ලංකාවට. මම මෙච්චර කල් මම දීව ලංකාවේ කොඩියට අර කලින් කිව්ව විදිහට ෆන්ඩින් කරලා බිල් කරලා මේ ස්කෝල්ස් දීලා එහෙම ක්‍රීඩකයෝ බිහි කරන්න බැහැ ලේසියෙන්. එතකොට ඒ වගේ ටීම් හම්බෙන්නේ නැහැ මේ අවුරුදු 3ක් තිස්සේ ෆ්‍රී ගෙවලා නිකන් කරන්න.
හරි ඔහොම බැරි වුණා.
මං එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
නෑ වුණත් ඔබේ ප්‍රශ්නත් සහ මේ ට්‍රේනිං එක ඔයාගේ ඊළඟ ලෙවල් එකට සමහර විට ඔලිම්පික් මට්ටමට යන්න ඊළඟ ට්‍රේනිංස් වලට යන්න පුළුවන් පහසුකමක් ඔබට එනවා. පෞද්ගලික ඔබට ඊළඟ ගමන යන ලේසි වෙනවා.
ඔලිම්පික් මෙල්ලයක් කියන්නේ ක්‍රීඩකයෙක්ගේ හීනයක්. ඉතින් ඒකට යන්න පුළුවන් පහසු මාර්ගයක් වෙනවා ඒක. එතකොට මොකද ඒ රටවල් වල යන විදි හදලා තියෙන්නේ. ඕනෙම ක්‍රීඩකයෙක් ඇවිල්ලා එතෙන්ට වැටෙන ගමන් එයාට පේනවා ඉස්සරහා මෙන්න මෙතන ටාගට් එක. එතෙන් ගියොත් මෙන්න මේ දේවල්, එතනින් ගියොත් මෙන්න මේ දේවල් කියලා. දැන් උදාහරණයක් මම කිව්වොත් මම ඩුබායි හිටිය දවස් 3කට මම මේ ලංකාවට එන ගමන් මම ඩුබායි ඇතුලේ ගියා දවස් 3. මට ඒ අද්දි පෙන්නවා එක ඒරියා එක. මේ ඒරියා එකේ තමයි ෆුට්බෝල් ප්ලේ කරන අය ඉන්නේ. මේ ඔක්කොම පිට ජාතිකයෝ ඇවිල්ලා සෙල්ලම් කරනවා මේ ඩුබායි රටට. ඒ බිල්ඩින්ග්ස් ඔක්කොම එයාලට තමයි හදලා තියෙන්නේ. අපාර්ට්මන්ට්ස් බිල්ඩින් එක. අපාර්ට්මන්ට් එකේ කියන්නේ යාගේ ජිම් එක, ෆිසියෝതെරපි, යාගේ ස්විමින් පූල්, යාළුවොත් එක්ක ඉන්න යාගේ වාහන ටික දාන්න ඒ ඔක්කොම බිල්ඩින් එක සම්පූර්ණයෙන් එයාට ඕන විදිහට හදලා තියෙන්නේ. ඒක තමයි ඒ රටේ ලෙවල් එක. මේ ඒ ලෙවල් එකට ස්පොට් එකක් එන්නේ නැහැ කියන්නේ ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඒ ලෙවල් එකට හෝ ඊට අඩුවෙන් කොහොමවත් නැති තැනක මොහොහර දෙයක් බිල් කරන එකනේ අමාරු. මම ඒක උත්සාහ කරනවා. බලමු අපි
මෙහෙ මිනිස්සු මේ කන්න බොන නැතුව ඉන්න වෙලාවේ මේ රට ගිහිල්ල ඉවරලා වියදම් කර කර ඉන්න ක්‍රීඩකයෙකුට සල්ලි කර දෙන්න මෙච්චර සල්ලියක් තියෙනවද කියලා අපි වගේ දුප්පත් රටකට.
දැන් ඕකට තව උදාහරණ තියෙනවා රටවල. එහෙම වෙලා ඊට පස්සේ ක්‍රීඩකයෝ ගත්ත තීරණ නිසා දැන් ඒ රටවල ස්පෝර්ට් එකක් නැහැ. අර අපේ ක්‍රීඩාවේ මොහොතවල් තියෙනවා. ඒකේ මොහොතේ ආවේ නැත්නම් ආයේ කිසිම දවසක එන්නේ නැහැ. සහ ඕනෙම ක්‍රීඩකෙක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මාෂල්ට උනත් ක්‍රීඩාවෙන් පස්සේ යාට කවුරුත් පේ කරන්නේ නැහැ ක්‍රීඩාව වෙනුවෙන්. එයා ඒ දුවන මොහොතට, දුවන වෙලාවට එයා කරපු achievements වලට තමයි මේ ස්පොන්සර්ස්ලා ඒ රජයේ හැමෝම පේ කරන්නේ. දුවලා ඉවරෙච්ච දවසක ආ ඔයා ඒ කාලේ මෙහෙම දිව්වනේ කියලා කිසිම කෙනෙක්, කිසිම ස්පොන්සර් කෙනෙක්, කිසිම අමාත්‍යාංශයක්, රජයක් කවුරුත් පේ කරන්නේ නැහැ. එතනින් පේ කරන්නේ එතනින් පස්සේ යා කරන් යන දේවල් එක්ක යාගේ වැලියු එකත් එක්ක ඉමේජ් එකත් එක්ක එයාට එක පේ කරනවා. නමුත් එයා අර ක්‍රීඩා කරන කාලේ අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ යාට ලැබුණ නැත්නම් ඒ පහසුකම් ලැබුණ නැත්නම් එයාගේ වැලියු එක යාට ඩිසර්ව් කියලා ෆීල් වුණ නැත්නම් ඒ දේ අය හම්බෙන්නෙත් නැහැ, ඒ දේ ලැබෙන්නෙත් නැහැ. ඉතින් ඒ අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ ඕනම ක්‍රීඩකයෙකුට අවශ්‍යයි. මොකද එයාගේ ජීවිතයේ හොඳම කාලේ තමයි මේ රට වෙනුවෙන්, ලංකාව වෙනුවෙන් හෝ වෙනත් රටක් වෙනුවෙන් එයා කැප කරන්නේ.
ජිපුන්, එතකොට පොඩි කාලේ ඉඳලා කොහෙද හිටියේ, හැදුනේ වැඩුනේ, කෙටියෙන් කිව්වා.
මං හිටියේ පන්නල, මගේ ගම. මුලින්ම ගියේ පන්නල ජාතික පාසලට, පස්සේ එලෙවල්ස් වලට වෙන්න අප්පුව ජෝසප් වාස් කොලෙජ් එකට යනවා. මං හිතන්නේ එතරින් තමයි මගේ ජීවිතේ වෙනස් වෙන්නේ මේ ස්පෝර්ට් ෆීල්ඩ් එකට. මොකද ඒක ලංකා ප්‍රසිද්ධ ක්‍රීඩා පාසලක්. ඔලිම්පික් දූපු 5 දෙනෙක් බිහි කරලා තියෙනවා, මම 6 වෙනියා. ඉතින් ඒකෙන් ගත්තු පන්නරෙත් එක තමයි මම මේ අද මේ තැන මේ විදිහට ඉන්නේ.
ඒතර ගෙදර?
ගෙදර අම්මයි තාත්තයි නංගි
ලංකාවේ ඉන්නේ.
CI ඉන්නවා. මේ දවස්වල නංගි ජර්මන් වල ඉන්නේ. තාත්තා නම් ඉතාලියේ පුරුදු විදිහට දැන් අවුරුදු ගාණක් තිස්සේ ආයෙ රැකියාව කරනවා. අම්මා මේ ටිකේ ලංකාවේ යා නිතරම යනවා එනවා. ඉතින් සාමාන්‍ය විදිහට එයාලා ඉන්න.
දැන් ඒතර මෙතනින් පස්සේ වා මොකද කරන්නේ? මං අහන්නේ දැන් දුවන්න පුළුවන් කාලේ කොට කාලයක් කියවනේ. එතනින් පස්සේ මොකද කරන්නේ?
අනිවාර්යයෙන්ම මේ ස්පෝර්ට් ෆීල්ඩ් එකේ දෙයක් තමයි මම කරන්නේ. ඉතින් මම කැමතියි මම ගත්තු දැනුම සහ මගේ එක්ස්පීරියන්ස් අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඉතින් මම හිතනවා ඒකට හරියන වටිනාකමක් වැලියු එකක් එන තැනක මම අනිවාර්යයෙන් මේ දේ කරනවා. මොකද එක්ස්පීරියන්ස් ගන්න බෑ ලේසියෙන්. ලොකු කැපවීමක් කරලා තමයි මේ දේවල් ගන්න වෙන්නේ. ඉතින් ඒකට හරියන වැලියු එකක් තියෙනවා. ඉතින් මම හිතනවා ඒ වැලියු එක දෙන තැනක් කොයි හරි තියෙයි කියලා මට. ඉතින් එතනත් එක්ක මම ඉස්සරහට වැඩ කරන්න මම හිතාගෙන ඉන්නවා.
ඔයා කියනවාද ලංකාවේ ක්‍රීඩක කෙනෙකුට අවිලිවලා එන්න ක්‍රීඩා ශාස්ත්‍ර මල්ල ක්‍රීඩකෙක් වාට ගමනක් යන්න පුළුවන් කියලා? එහෙම නැත්නම් දැන් ගොඩක් එන කට්ටිය කියන්නේ මම නම් කියන්නේ වැරදිලාවක්වත් මේකට එන්න එපා කියලා ඉවරලා එහෙම කියනවනේ ක්‍රීඩිකාව. එහෙම ගොඩක් වෙලාට ආවම එහෙම කියනවාද? ඔබ මොකද හිතන්නේ?
ඒකත් හොඳ ප්‍රශ්නයක්. හේතුව, ඒකට හේතුව ওই ප්‍රශ්නේම මට ආවා මට අවුරුදු 10 දී. ආවේ අපේ තාත්තගෙන් මේ ක්‍රීඩාව කරලා වැඩක් නැහැ දවසක මේකට වටිනාකමක් නැහැ ලංකාවේ. දැන් ඔක් කියලා අවුරුදු ගාණක් වෙනවා. දැන් අදත් මං ඒක ඇවිල්ලා මම කියනවා නම් මාධ්‍ය වලට ඇවිල්ලා මේ ක්‍රීඩාව කරන්න එපා, මේක කරලා වැඩක් නැහැ, මට වටිනාකමක් දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. එතකොට ඒ දේ කරන්න මම මේ මොහොතේත් මම ලෑස්ති නැහැ. මං කියන්නේ නැහැ අපිට පුළුවන්, අපිට කරන්න පුළුවන් කියන කාරණේ තමයි මම තාමත් කියන්නේ. නමුත් ඒක නිකන් වෙන්නේ නැහැ. ඒකට වැඩ කරන්න ඕනේ. ඉතින් මේ මොහොතෙත් මම උත්සාහ කරනවා. තාම මං අතෑරලා නැහැ. මම උත්සාහ කරනවා මගෙන් පටන් ගන්න, මගෙන් පහලින් නැට මේක කරන්න. ඉතින් රිසල්ට් එක ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි ඒකේ ප්‍රතිඵලය කොහොමද කියලා. ඉතින් රිසල්ට් එක හොඳයි නම් මං අනිවාර්යෙන් මෙන්න කියලා. මොකද ඒක මට විතරක් නෙමෙයි, මගෙන් පස්සේ ඉන්න අයටත් ඒක අනිවාර්යෙන් හම්බෙන විදිහේ වැඩක් වෙයි. ඒක වටිනවා ඇත්තටම යාළට.
තාත්තක් පිළිගන්නවද අද කරපු තීරණේ හරි කියලා?
50% එයා පිළිගන්නවා. ඉතුරු 50 හරියන්නේ මේකෙන් පස්සේ. මොකද එයා හිතුවේ නැහැ දවසක මම මේ වගේ achievement එකකට යයි කියලා. මොකද අපේ පවුලේ කවුරුත් මේ ක්‍රීඩාව කරපු කෙනෙක් කට්ටිය නෙමෙයි. ඒ නිසා මේකේ වටිනාකම යාට ලොක්කට අඩුයි. නමුත් දැන් මං අරන් තියෙන achievement මගේ දේවල් එක්ක එයාලට හතා කළ යාළුවෝ කියද්දි මීඩියාවල මේ දේවල් එක්ක එයා දැන් විශ්වාස කරනවා මං එදා ඒ ගෙදරත් එක්ක ෆයිට් කරලා ගත්ත තීරණේ හරි කියලා. ඉතින් මට ඒක ගැන සතුටුයි. මං ගැන ඉතුරු 50 හරියයි මේකෙන් පස්සේ. ඒ 50 හරි ගියොත් ලංකාවේ ගොඩක් අම්මලාගේ තාත්තලාගේ හීනත් 100%කින් හරියයි. තමන්ගේ පුතා මේ ආසයෙන් මේ ක්‍රීඩාවට එද්දි සතුටින් ගෙදරින් බෑග් කියලා ඇස්චි කරලා යන්න පුතේ කියලා යමන මට්ටමකට ආවොත් මං හිතනවා මං
100%ක් කඳුළු ආවනේ
සාර්ථකයි.
කොහොමද ක්‍රීඩකයෙක් ඉතින්? නමුත් ඒ වුණාට දැන් ඔබ විශිෂ්ටේ ජන ඔබ වෙන්න මං හිතන්නේ ලේසි නෑ කාටක්. මං දන්නේ කාට වෙයිද කියලා. ඔබ ලෝකේ ඉන්න පළමු වේගවත්ම මිනිසුන් තප්පර 10ට වැඩියෙන් මීටර 100 දුවපු මිනිස්සු 169 අතර ඉන්න කෙනා. ආසියාවේ ඉන්න කිහිප දෙනා අතර කීයද ගන්න ඇත්තටම?
ආසියාවේ ඉන්නේ 10යි.
10 දෙනා අතරින් එක්කෙනෙක්. දකුණු ආසියාවේ කවුරුත් නෑ. ලංකාවේ කවුරුත් නෑ. ඔබ විශිෂ්ටේ. එතකොට ඔබ වගේ අය බිහිවෙන මේ මොහොතේ මේ රට ගැන ඔබට මොකක්ද හිතෙන්නේ? يعني මේක මං කියන්නේ තනි පුද්ගල ගමනක් තමයි. ඔබ තනියෙන් මේ ගමන ගියේ. ඇත්ත ඔබට ගොඩක් ලොකු අඩුපාඩුකම් වෙන්න ඇති, ඒ සහයෝග ලැබෙන්න ඇති. හැබැයි ඔබ පෙන්නවා අපේ රටට පුළුවන් කියලා, අපේ මිනිසුන්ට පුළුවන් කියලා, ආසියාවේ මිනිසුන්ටත් පුළුවන් කියලා, දකුණු ආසියාවේ මිනිසුන්ටත් පුළුවන් කියලා. ඒ කියන්නේ ගොඩක් දේවල් බෑ කියලා කියන්නේ. ඔබ පුළුවන් කියලා ඔප්පු කරපු කෙනෙක්. ඔබට මොකද හිතෙන්නේ?
රටක් වශයෙන් ගත්තොත් අපේ රටේ මානව සම්පත ගොඩක් ඉහළ තැනක තියෙනවා ලෝකේ. බුද්ධිය පැත්තෙන් බැලුවත් අපේ අය ගොඩක් දක්ෂයි. මම ඒක දකිනවා. මම යුරෝපීය ඉන්න නිසා මම අනිවාර්යෙන් ඒක කියනවා. මම දකිනවා අපේ අය දක්ෂයි එහි ඉන්න අයට වැඩිය. හැබැයි තියෙන ප්‍රශ්නේ මේ දක්ෂයෝ ලංකාවේ අතහැරලා යනවා. දැන් මේක අවුරුදු ගානක ඉඳන් වෙන දෙයක්. මට සමහර ලංකාවේ අය කියනවා ඇයි මේ තාම ලංකාවට දුවන්නේ කියලා. එයාලා දන්නවා මේ ප්‍රශ්න. මම කියන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න. තව ටිකක් ට්‍රයි කරමු. දැන් මේක අවුරුදු ගානක් තිස්සේ මම අහන ප්‍රශ්නයක් සමහරු. ඇයි මේ තාමත් ඉන්නේ? තාමත් ඉන්නේ. ට්‍රයි කරන්න ඕන මේක. ට්‍රයි කරලා අවසාන මොහොතේ අතෑරියත් දුකක් නැහැ දවසක මම උත්සාහ කරානේ කියලා. නැත්තම් දවසක මම තැනකට ගිහලා මට හිතුණොත් දවසක ආපහු හැරලා බලද්දි අපරාදි මට තව චුට්ටක් මේක ට්‍රයි කරන්න හරි තිබ්බනේ. මං ඒක මම් මූලික වෙලා පොඩි අයට පාරක් හදලා දීලා එන්න පුළුවන්කම තිබ්බනේ අපරාදේ කියලා මට හිතුණොත් ඒක මං පිළිගන්න එකක් නැහැ. මං මට සමාව දෙන එකක් නැති වෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා තමයි මම මේ උත්සාහ කරන්නේ මේක මේ අදටත් ට්‍රයි කරන්න. ඉතින් ලංකාවේ ලංකාවේ මීට් දුවද්දිත් මගෙන් BBC සහ අනිකුත් මාධ්‍ය ලෝකේ ප්‍රධාන පෙළේ මාධ්‍ය මගෙන් අහද්දි පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ මගේ මේ ලංකාවේ ඉන්නේ අමාරු තැනක ඔයා කොහොමද මේ හිත හදාගෙන මේ මීට 100 දිව්වේ කියලා. මං කිව්වේ ඒ වෙලේ අපේ මිනිස්සු ඉන්නේ ලොකු ප්‍රශ්නයක. මම යුරෝප වල ට්‍රේන් කරාට මගේ අම්මලා මගේ පවුලේ මගේ යාළුවෝ මගේ ෆෑන්ස්ලා මන් දුවනකම් බලන් ඉන්න මේ රටේ මිනිස්සු ඉන්නේ දුකේ. එතකොට මට පුළුවන් නම් හිනාවක් ගේන්න ඒ මූණු වලට පොඩි වෙලාවකට හරි. ඒකයි මට කරන්න පුළුවන් හොඳම දේ කියලා. ක්‍රීඩාව දිනනවා පාදිනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් එයාලා හපු පළවෙනි ප්‍රශ්නේ ඒකයි. මං කිව්වේ නෑ අපිට කරලා පෙන්නුවා. කොච්චර ප්‍රශ්න තිබ්බත් අපිට කරන්න පුළුවන්. අපි ඒක කරලා පෙන්නලා තියෙනවා. මම ඒක කරලා පෙන්නුවා. ඉතින් ඒකම තමයි අනිත් දේවලු. දක්ෂ අය ඉන්නවා. ඒ ශේෂ්ත්‍රවල උඩටම ගිය අයව මට හම්බෙලා තියෙනවා. රට අතැරලා ගිහින් ඉන්න අයව හම්බෙලා තියෙනවා. යන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. සමහරු මේකට ඇවිල්ලා මොනවා කරන්නද කියලා අහන අය ඉන්නවා. මේ ඔක්කොම ඉන්නවා මේ රට ඇතුලේ සහ ලාංකිකයෝ විදිහට. මං හිතනවා මේ හැමදේම මේ දේශපාලනයේ ඉතුරු දේවල් සමාජය සංස්කෘතිය මේ ලෝකේ යන පැත්තත් එක්ක බලලා මේ හැමෝම එකතු කරගෙන යාලට විශ්වාසයක් දීලා ඔයා මේ කරන්න ඔයාට ඒක මේක එතකොට 100%ක් හම්බ වෙනවා. අර කෙනෙක් දෙයක් කරන්නේ එයාගේ තැනක් බලාගෙනනේ. ඒ කියන්නේ කැම්පස් ගිහිල්ලා අවුට් වෙද්දී එයා දන්නවා මම මෙඩිකල් ගිහිල්ලා මම අවුට් වුණොත් මම ඩොක්ටර් කෙනෙක් විදිහට මට එන්න පුළුවන් කියලා. දැන් අපේ ෆීල්ඩ් වල එහෙම නෙමෙයි. අපේ එක වෙනස්. කොච්චර ට්‍රේන් කරත් රිසල්ට් එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක එයාගේ වියදම් කරපු මුදල්, එයාගේ කාලය, නැති වෙච්ච අවස්ථා, ඒ ඔක්කොම එයාට වටිනාකමක් තියෙනවනේ. මේ දේ හැදුනොත් තමයි මේ හැමෝම මේකට එන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ අනිත් ෆීල්ඩ්ස් ඔක්කොම ලංකාවේ තියෙන. අපිට පුළුවන් බැරි නෑ. හැබැයි මේකට හරි මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකක්වත් කවදාකවත් උඩට ගේන්න බෑ ලංකාව ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දි.
විපුන් වයස කීයද?
27යි.
27ක තරුණෙක් විපුන් අබේකෝන් ලෝකේ දිනපු කෙනෙක්, ලෝකේ ජයග්‍රහකෙක්. තව ගමනක් ගොඩක් ලොකු ගමනක් යන්න තියෙනවා. අපි සුබ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබට පුළුවන් මේක කරන්න. අනිවාර්යෙන් ඔබට පුළුවන්. ඔබ ඔලිම්පික් පදක්කම ගේන කෙනෙක්. ඔබ අපි විශ්වාස කරනවා. ඒක රටක් බලන් ඉන්නවා මිනිස්සු. මං හිතනවා ගොඩක් දේවල් වලින් වැටුණාට මේ රටේ මිනිස්සුන්ගේ හදවත වැඩ කරන්නේ ආශිර්වාදයත් එක්ක. ඔබට ආශිර්වාද ලැබෙයි. ඔබ ආපු එක සතුටුයි. ඔබ ගිය තැන ගැන සතුටුයි. මිට වඩා කියන්න දෙයක් නැහැ. අපිත් එක්ක සම්බන්ධ වුණේ ඒ සුවිශේෂී ක්‍රීඩකයා, මලල ක්‍රීඩකයා, කෙටිදුර ධාවන ශිල්පියා, හිම කිව්වට ප්‍රශ්නයක් නැහැ, කෙටිදුර ධාවකයා යුපුන් අබේකෝන්. බොහොම ස්තුතියි ඔබට. අයිබෝවන්.
ඒකම ස්තුතියි මට මේකට එන්න කිව්වේ කර. ඉතින් මං ආසාවෙන් ආපු එකක්. ඉතින් ගොඩක් ස්තුතියි ඒකට. සහ මං ස්තුතිවන්ත වෙනවා මාධ්‍ය විශේෂයෙන්ම දෙරණ මගේ මීට්ස් ගොඩක් එයාලා මිනිස්සු අතරට ආරංගියා. ඒකම මං දිනනකම් බලන් ඉන්නවා ගොඩක් අය ලංකාවට. ඉතින් ගොඩක් ස්තුතියි. එයාල නිසා තමයි මගේ ඇත්තටම අර හයිය වෙලා තියෙන්නේ. මට මේක කරන් යන්න. ඉතින් එයාලටත් ස්තුතියි. ගොඩක් ස්තුතියි මට මේ දෙන සපෝට් එකට.
අනිවාර්යයෙන්ම ඉතින් මාධ්‍ය ක්‍රීඩකයෝ ස්පොන්සර්ස්ලා ආණ්ඩු මේ ඔක්කොම එකට නැගිටින්න ඕන කියන එක තමයි පණිවිඩයක් විදිහට විපුන් කියන්නේ. එහෙම වුණොත් තමයි මේ ඔක්කොම එකට නැගිටින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔහුගේ බලාපොරොත්තු බිඳෙන එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. තාමත් හැබැයි ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. පොරොන්දු ඉටු කළා නැති දේවල් තියෙනවා. ඔහු ඒවා කියන්න කැමති වුණේ නැහැ අපිත් එක්කවක්වත්. ඒකට බොහොම ස්තුතියි. අපි වැඩසටහන අවසන් කරමු මේ ටෝක් විත් චතුර.